මහින්දානන්ද අලුත් ගමගේ මැතිතුමා
මුලසනේ සභාපතිතුමනි නියෝජ්‍ය කතානායකතුමනි අද දිනේ කර්මාන්ත හා වාණිජ්‍ය රාජ්‍ය ව්‍යවසාය සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වෛර්ශීෂයේ විවාදයට යන වෙලාවේ මම ඉතාමත් සන්තෝෂ වෙනවා කැමැති විෂය භාර අමාත්‍යතුමන්ලා මේ සභා ගැබේ ඉන්නවා නම් නැත්නම් අපි බීරියලින්ට වීණා වාදනය කරනවා වගේ තමයි මේ කතා කරන්න වෙන්නේ මේ අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන ගත්තොතින් ඒ ආයතනවල ඉන්න නිලධාරි සභාපතිවරු ලේකම්වරු ගත්තත් මේ ගැලරියේ බොක්ස් එකේ ඉඩ නැහැ දාන්න නියෝජ්‍ය කතානායකතුමනි සාමාන්‍යයෙන් අයවැය විවාදයකට එන්න ඕනේ හැබැයි අර බොක්ස් එක බලපුවම පුටු එහෙම හිස් අඩු ගානේ ඒ ආයතනවල ප්‍රධානින්වත් ඇමතිවරයවත් මේකේ නැහැ ඒ පිළිබඳ මුලින්ම කනගාටු වෙනවා තේ බොන්න ගිහිල්ලා ඔහොම යනකොට තේ බොන්න වෙයි මුලසනේ සභාපතිතුමනි මම අද විශේෂ අවධානය යොමු කරන අමාත්‍යාංශ කතා කරන්න කලින් මුලසනේ සභාපතිතුමනි මේ අයවැය විවාදේ මම නැති දවසක මට අජිත් පෙරේරා නියෝජ්‍යමතුමා විසින් මට චෝදනාවක් එල්ල කරලා තිබ්බ ඒ පිළිබඳ අදහසක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා මුලසනේ සභාපතිතුමනි ඔබතුමා දන්නවා ජනවාරි මාසයේ 8 වෙනිදා මෙරටේ ජනතාව දීපු ජනවරම මෙරටේ ජනතාව ජනවාරි මාසයේ 8 වෙනිදා දීපු ජනවරම ඇවිල්ලා සුවිශේෂී ජනවරම ඒ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට එල්ල කරපු චෝදනාව එතුමාගේ ප්‍රතිරූපය විනාශ කරන්න හොරකම දූෂණය කියලා එතුමාට විරුද්ධව මේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු කට්ටිය සමාජගත කරා දෙයකල බලයටපත් වෙච්ච යහපාලන ආණ්ඩුවක් ගමගේ ඇමතුමා එතකොට එහෙම යහපාලන ආණ්ඩුවක් කියලා කියන්නේ තමුණාන්සෙලාට කියන්නේ පාරිශුද්ධත්වයේ ප්‍රතිමූර්තිය කියලා ඒක තමයි ඔබතුමාලගේ ආණ්ඩුවට පාවිච්චි කරන්න ඕනේ වයිස් වචනේ එතකොට පාරිශුද්ධත්වයේ ප්‍රතිමූර්තිය කියලා හදපු මේ ආණ්ඩුව ජනවාරි මාසයේ 8 වෙනිදා බලයටපත් වෙලා පෙබරවාරි මාසයේ 27 වෙනිදා වෙනකොට පළවෙනි ඩීල් එක දානවා බැඳුම් කර ගණදෙනුව කරු ඇමතුමා බිලියන 15යි රජයට පාඩුව බිලියන 145යි දෙවැනි මාසේ පෙබරවාරි මාසේ ප්‍රාඩු 1000ක ගණදෙනුව කරනවා තුන්වැනි මාසේ ගල්ලඟුරු ගණදෙනුව කරනවා හතරවැනි මාසේ ඊළඟ මාසේ රක්ෂණ ගණදෙනුව කරනවා මම ඔබතුමාට දිගින් දිගට කියන්න පුළුවන් මේ ආණ්ඩුව පාරිශුද්ධත්වයේ ප්‍රතිමූර්තිය වෙච්ච මේ ආණ්ඩුව මුලස්සනේ නියෝජ්‍ය කතානායකතුමනි මාසෙන් මාසෙ ඩීල් දාන්න පටන් ගත්තා අපි ඒකාබද්ධ විපක්ෂයේ හැටියට මෙරටේ වෘත්තීය සමිති මෙරටේ ආයතනවල මිනිස්සු අපිට අවිල්ල කිව්වා මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ තමුන්නාන්සේලා මේ වෙනුවෙන් කතා කරන්න කියලා. ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි රැස් වෙලා මේ පිළිබඳ අපි කමිටුවක් පත් කරලා මේ පිළිබඳ හොයා බලන්න ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරා. අපි මේ ව්‍යාපෘතිය නම් කරා මගේ නියෝජ්‍ය මැතිතුමා ඉදගන්න ඔබතුමාගේ වෙලාව මම කාලය දෙනවා කතා කරන්න. අපි මේ ව්‍යාපෘතිය නම් කරා යහපාලන ටොප් 10 කියලා. අපි යහපාලන ටොප් 10 කියන එකෙන් අදහස් කරේ නියෝජ්‍ය කතානායකතුමනි යහපාලන ආණ්ඩුවේ මේ යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරුකගේ අමාත්‍යංශයට තේ සිදු වෙන චෝදනා පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් අපි ආරම්භ කරා. ඒ වගේම මේවැනි දූෂණ චෝදනා එල්ල වෙච්ච අමාත්‍යවරුන්ට විරුද්ධව පැමිණිලි කරන්න මේ වැඩපිළිවෙල යටතේ අපි තීරණය කරා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වැඩසටහන ආරම්භ කරලා මේ වෙනකොට අමාත්‍යවරු ගරු අගමැතිතුමා මුදල් ඇමැතිතුමා ඒ වගේම මලික් සමරික ඇමැතිතුමා මේ අමාත්‍යංශවල තියෙන අයතා ගණදෙනු පිළිබඳව අපි පැමිණිලි කරන්න ගත්තා. දැන් මම ඉතාම සන්තෝෂ වෙනවා එක්සත් ජාතික පක්ෂයට අපට ලබා දීලා තියෙන ප්‍රතිචාරය පිළිබඳ නියෝජ්‍ය කතානායකතුමනි මේ ටොප් 10 එකට කොච්චර බය වෙලාද කිව්වොත් අර්ජුන ඇමතුමා එක්සත් ජාතික පක්ෂයේ ගෲප් මීටිමක් හැදෙව්වා එක්සත් ජාතික පක්ෂයේ ගෲප් මීටිමක් හැදෙව්වා විනාඩි 10කට ටොප් 10 එකට බය ඒකල ෆයිල් එකක් බාර දුන්නා ෆයිල් එකක් බාර දීලා මොකද්ද කිව්වේ මහින්දානන්දලා 2001 2003 මේ බොරුවම කරයි කියලා කිව්වා මේ වගේම අල්ලස් කොමිසමට ගියයි කියලා කිව්වා මේ වගේම පැමිණිලි දැම්මයි කිව්වා ඒකල මේ වගේම රටට බොරු කිව්වයි කියලා කිව්වා නියෝජ්‍ය කතානායකතුමනි අපිට මහජන නියෝජිතව හැටියට අපිට කරන්න පුළුවන් අදාළ ආයතන වලට පැමිණිලි කිරීම පමණයි. ඉතින් මේ පැමිණිලි කරා මේ ආයතන විසින් පරීක්ෂණ පවත්වලා දඬුවම් දෙන්නේ නැත්නම් මට අල්ලස් කොමසාරිස් ජෙනරාල්ගේ කාර්යභාරය කරන්න බෑ. අපි මන්ත්‍රීතුමාලා සියලු දෙනා ගිහිල්ලා මේ පැමිණිල්ල කරා. මංගල සමර ඇමතුමා ඉන්නද ඔබතුමාලගේ ආණ්ඩුවේ? ඒ එදා 2001 එකට රායකත්ව දුන්නේ මංගල සමර ඇමතුමා එදා අපිට. අපි ඒක කරා. මුලස්සනේ සභාපතිතුමනි අපි එදා මොකද්ද? මම කියන්නම්. මට ඔබතුමාලා කියනවා 2001 2004 අපි කරපු චෝදනා බොරු කියලා. මං කරපු එක පැමිණිල්ල. විතර කිරියල් ඇමතුමා ඉදන් මට ඒක කියන්න පුළුවන්. අපි එක කිරියල් පැමිණිල්ල දැම්ම ලක්ෂ්මන් කිරියල් ඇමතුමාට. මොකද්ද අපි දාපු පැමිණිල්ල? එතුමා වැවිලි කර්මාන්ත ඇමතිවරයා හැටියට එතුමාගේ අමාත්‍යංශයට ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් අක්කර 100ක් එතුමියගේ මැතිනියට බිරිඳට ලබා දීම පිළිබඳ අපි අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරා. එතුමියගේ දෙමව්පියන්ගෙන් ලත් ඉඩමක් තිබුණා මාතර ප්‍රදේශයේ රාජසක ලවත්ත. අක්කරයක වටිනාකම ලක්ෂ 2යි ඒ වත්තේ. ඒ අක්කරයක ලක්ෂ 2ක් වටිනා වත්ත දීලා පර්චස් එකක් ලක්ෂ 2ක් වටිනා හන්තාණෙන් අක්කර 100ක් මිලදී ගත්තා. ඉතින් මේකේ දූෂිතයක් සිද්ධ වෙලා තියෙනවා කියලා අපි අල්ලස් කොමිසමට මැවිලි කරා. ඉතින් ඒක
සුජිය මැතුම
සාක්ෂිවත් දෙන්න අපෝ ගියේ නැහැ කියන එක තමයි ඒ එහි දදාසුනේ දුන්නට
මම දුන්නා. බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. මට ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා සාක්ෂි දෙන්න එක දවසක් කැදෙව්වයි කියලා මට පුළුවන් නම් පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කිසිම තොරතුරක් දුන්නේ නැහැ. ඊළඟට අපි පැමිණිල්ලක් කරා එස්පී දිසානායක එමෙතුමාගේ සමෘද්ධි අමාත්‍යංශයේ. එතුමාගේ සමෘද්ධි අමාත්‍යංශයේ මුදල් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිතුමියක් අමර අපීසීලි රත්නායක මන්ත්‍රීතුමිය. එතුමියට දීලා තිබ්බ ලක්ෂ 50ක මුදලක්. ඒ මුදල
ඔඩ එයා අර ලක්ෂ්මී ගේමතුමා
මගේ නම සදාන් කෙරුවා. මෙතුමා 2005 ඉඳලා 2010 දක්වා හැම පාර්ලිමේන්තු සතියකම කතාව කිව්වා. මම හැමදාම කිව්වා මේක අපිට අධිකරණ තීන්දුවකින් ලැබිච්ච ඉඩමක්. අපේ මේ සොයිසා මන්ත්‍රීතුමා රත්නපුර දිස්ත්‍රික් සොයිසා මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහුව මේක ගැන. ඒ කාලේ වැඩි කර්මාන්තපති දායරත්නමැතිතුමාගේ දායරත්නමැතිතුමා මේ පාර්ලිමේන්තුවේ උත්තර දීලා තියෙනවා. මේක උසාවි
මගේ වෙලාව ගන්න
උසාවි තීන ප්‍රීපේ
නැගන ගන ගන
උසාවි තීන්දුවකින් මගේ භාර්යාවගේ මුත්තට බලංගොඩ අක්කර 36000ක් තිබ්බා. බලංගොඩ ප්‍රදේශයේ ඒක අක්කරයක් දෙකක් නෙමෙයි මහවල දැන රටේ මාත්‍යයට අක්කර 36000ක් තිබ්බා. LRC එකෙන් අක්කර 50ක් ලැබෙන්නේ තිබ්බා. ඒ 50 වෙනුවොත් තමයි අපිට හන්තානේ ඉඳ බහමුණු.
හොඳයි. මයිදානේ ඔබතුමා මුත්තගේ දේපල ගැන හිතලා වෙන්නේ බඳින්න නැත්තේ. මුලස්සනේ සභාපතිතුමනි නියෝජ්‍ය කතානායකතුමනි මට විනාඩියක් දෙන්න. හරි. හරි දැන් හරි පොඩ ඉන්නකෝ. දැන් ඔබතුමාලා කියනවා හරි ඔබතුමාලා කිරියල් ඇමතුමාගේ කතාව අහලානේ මට කෑ ගහන්න. මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. මට ඔබතුමා කියන්න මුත්තගේ ඉඩමේ අක්කරයක වටිනාකම කීයද කියලා රාසකලවත්ත. මුත්තගේ ඉඩමේ අක්කරයක වටිනාකම ලක්ෂ 2යි. මුත්තගේ ඉඩමේ වක්කරයක වටිනාකම ලක්ෂ 2යි. ඔබතුමා හන්දාන ගත්තවත්තේ පර්චස් එක වටිනාකම ලක්ෂ 2යි. ඔබතුමා වික්කේ ලක්ෂ 3ට ඔප්පු තියෙනවා. ඔප්පු තියෙනවා. ලක්ෂ 3ට පර්ච් එක වික්කේ. ඔබතුමා කෑලි කැඩුවේ. ඔබතුමා වික්කේ. ඔබතුමා සල්ලි ගත්තේ. අක්කරයක් ලක්ෂ 2කට විකුණලා පර්චස් එකක් ලක්ෂ අක්කරයක් ලක්ෂ 2කට අරගෙන පර්චස් එකක් ලක්ෂ 3කට දුන්නාම ඒක ගැන මොනවද කතා කරන්නේ? එන සම්මුලසනේ සභාපතිතුමනි මේ පිළිබඳව අපි පැමිණි කරා. ඒ විතරක් නෙවෙයි. මම ඔබතුමාට කිව්වා
උඩ ඉන්න ඕල්ඩර් ප්ලීස් when we are leveling give me order please you are not on mic give me mic garu
කරන්න බෑ
order please
මගේ අවුරුත්තියේ පරණ කැලේ මහත්තයෙක් ඉන්නවා
අදගත් මහත්තයෙක් කතා කරන්නේ
අපිට කරන්න පුළුවන්
බොහොම සන්තෝෂයි
garu නියෝජ්‍ය කතාරයෙක්
කරන්න පුළුවන් නේද ගන්න
මම කියන්න කැමති ඒ ඉඳම අපිට දුන්නේ උසාවියෙන් දුන්නේ අධිකරණය මම දන්නවනේ මෙතුමා කතා කරද්ද බව මගේ කරන් එනවා උසාවියෙන් දුන්නේ සොයිසා මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා
ඉතින් ඔබතුමා හිටගෙන පෙන්නන්න මගේ සභාගත කරන්න
ප්ලීස්
ඉතින් ඔබතුමා පාර්ලිමේන්තුවේ සභාගත
සොයිසා
මේ ඕඩර් ප්ලීස් දැන් ගරු මහින්දානතුමා මේ
මගේ වෙලාව
නෝනේ බත් ප්‍රොබ්ලම් ඉස් I must
have replied. අපි මේ කතා
කරා මට කියපු දෙයක්
නේද මම කතා කරන්නේ
අනිත් එක නියෝජ්‍ය කතානක තිබුණ ඔබතුමා ස්ථාවරණ නියෝගයට පටහැනි වැඩ කරන්නේ
ඔව්
අන්තරීවරයෙකුට මේම චෝදනා කරනවා
දැන් පොඩ ඔබතුමා අපිට කතා කරන්න දෙන්නත් ඒ අවස්ථාව ලබා දෙන්න
ඔබතුමා ඒක නවත්තන්නේ
නැහැ නේ ඔබතුමා අපිට කතා කරන්න දෙන්නේ
නැහැ
you give me please order please order please order please බයින්දානතුමා ඔබතුමා මේ ගරු සභාවේ සභානායකතුමා ගැන තමයි කතා කරේ එතුමා පැහැදිලි උත්තරයක් දුන්නා ඊටත් පස්සේ ඒ කතාව දිගින් දිගට ගෙනියන්න ගියොත් එතන අසාධාරණයක් ගරු මන්ත්‍රීවරයාට සහ සභානායකතුමාට වෙනවා එතුමා පැහැදිලි කිරීමට අවස්ථාවක් දුන්න ඔබතුමා නැවත අවස්ථාවක් දෙන පැහැදිලි කරලා මම හිතන්නේ ඒ පිළිබඳව නැවත කතා කරමු සුදුසු නෑ ගරු කිරියම් ඔබතුමා if you want to add anything you can speak now yes
සභානායකට විරුද්ධ පපණක් කරේ ඕනම මන්ත්‍රීවරකට විරුද්ධව නැගිටලා මෙහෙම චෝදනා කරන්න බෑ මේක ඔබතුමා දැනගන්න ඕනේ you can't you must bring a motion you can ask the
yes
you can't get up and accuse a member of parliament
yeah.
without any you can't do that
yes you
have to bring a motion so this has to be withdrawn the problem da adu vela tiyene moolasari inna aya me wagantiya kriyaatmak karanne me parliament yone ekata lagapettumaata mudal lamettumaata ravi karnawana gamettumaata to chodana karanawa ehema ba adike boru pattamal boru
ගරු විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා
ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට අසත්‍ය ලෙස චෝදනා කරනවා නම් තමයි ප්‍රශ්නේ පැන නගින්නේ. හැබැයි මේ පාර්ලිමේන්තුවේ මමත් රවි කරුණායක මහත්තයා ගැන කියලා තියෙනවා. තවත් මන්ත්‍රීවරු ගැන කියලා තියෙනවා තවත් මන්ත්‍රීවරු. ඒ කියන්නේ අපි සතුව තියෙන සත්‍ය තොරතුරු මත ඒ අමාත්‍යවරයාට ඇවිල්ලා නෑ අපි කියන්නේ එක. ඔව් මම කියන එක. ඒ අමාත්‍යවරයාට ඇවිල්ලා කියන්න පුළුවන් ඒක එහෙම නෙමෙයි කියලා. එච්චරයි. ඒ අමාත්‍යවරයා ඇවිල්ලා කියන්නේ ඒක එහෙම නෙමෙයි කියලා. එච්චරයි.
දරු ක්‍රියාමැතිතුමා.
දරු දුරු තීරණ you must become motion. You can't just get up and talk. motion එකක් ගේන්න ඕන. ඒක තමයි ස්ථාවර නියුවේ you ask.
හොඳයි.
motion එකක් ගේන්න ඕන.
දරු මහින්දානන්ද අලුත්ගමයි මැතිතුමා. what is your point of order?
නියෝජ්‍ය කතානායකතුමනි මම හරි මම මේක ඉවර කරන්න මම මේ මුලස්සනේ නියෝජ්‍ය කතානායකතුමනි
මම
can I have the mic
please මෙතුමා
නෑ මන්තුමනි මේ ඔබතුමාට ගෞරවයෙන් සඳහන් කරන්නේ මෙතුමා කිව්ව උසාවි නියෝගිකෙන් ආවා කිව්වට පස්සේ අපිට මේක විවාද කරන්න බෑ උසාවි නියෝගිකෙන් ඒ නියෝගය අධිකරණයට කාර්යභාර බාර කාර්යභාරයක් මන්තුමා
කරන්න දෙනවා නම් මම ඒක කියනවා
නෑ උසාවි අපි අපහාස කරන්න බෑ අපිට අපිට නියත කතානායකතුමනි අපිට උසාවියට අපහාස කරන්න බෑ මේ උසාවියේ දෙන තීන්දුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අපිත් අධිකරණේ ප්‍රැක්ටිස් කරනවා නෑ මට කතා ගන්න දෙන්නකෝ අපිත් අධිකරණේ ඉන්නවා කවදාවත් මන්තුමා නීතිපති දෙපාර්තමේන්තුවට දාලා තීන්දුව වෙනස් කරන්න බෑ මේ ලංකාවේ එහෙම නෑ ඔබතුමාලා කරා ෆොන්සේකා මැතිතුමා හිරේ දානවට කරා ෆොන්සේකා මැතිතුමා හිරේ දානවට කරා ඔබතුමාලා නෑ අපි දන්නවා නීතිපති දෙපාර්තමේන්තුවට කොහොමද දාලා කතා නඩු තීන්දුව කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉඳලා නඩු තීන්දුව කරන්නේ නඩු කාර්තුමා ඔබතුමා නම් කරන් නඩු කාර්තුමායි නම කියන්න පුළුවන් නම කියන්න කවුද කරේ කියලා නෑ yeah but I am telling you be careful because it's not fair
it's not fair
the court order not fair
oh ajit pela mathuma me prashne pilibanda den digerama geniyanna ba ajit pela mathuma
e prashne obutumata peenawa ya paudgalikawa garu mantriwarayekata onama kenekota viruddhawa asatya karunu kiyenawa nadu teenduwak teedi e nadu teendura erema karunu kiyana nisa hansard warthawen me karana kapa harimata nishchita niyogayak illa hiti
order please yam kisi karunak මන්ත්‍රීවරයෙක්ගේ විශේෂම අදවස්ථාවේදී ක්‍රියාමැතිතුමාගේ පෞද්ගලිකව උත්තර එතන සඳහන්ලා තියෙන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කියලා මම නියුක් කරනවා. හොඳයි.
නියෝජ්‍ය කතානායකතුමනි මම මේක පැහැදිලි කරන්න මට සිද්ධ වුණේ අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්වා මහින්දානන්ද අලුත්ගමගේ අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කරනවා මේ බොරු චෝදනා නිසා මාව හිරේ දානවා කියලා. ඉතින් මාව හිරේ දානවා කිව්වම මම මන්ත්‍රීවරයෙක් හැටියට මට දෙන චෝදනාවට මම පිළිතුරු දෙන්න ඕනේ. හොඳයි මම නම් කියන්නේ නැහැ. මම නැවතත් මේ කාරණේ කෙටියෙන් කියනවා නම් මගේ ප්‍රශ්නේ තිබුණේ රාසකලවත්ත මං අදාළ පුද්ගලයා කියන්නේ රාසකලවත්තේ අක්කරයක් වටින්නේ ලක්ෂයයි හන්තානේ පර්චස් එකක් වටිනවා ලක්ෂ 3ක් එතකොට රාසකල අක්කරයක් පර්චස් 160ක් ලක්ෂ 2යි වටින්නේ එතකොට ලක්ෂ 3ට අදාළ පුද්ගලයා කෑලි කඩලා ඔප්පුලියලා සල්ලි ගත්තාම ඒක ඇතුලේ හොරකමක් වෙලා නැහැ කියලා කියනවා නම් මගේ මේ ගෞරවනීය සභාවට අවස්ථාව දෙනවා මම කරන්න ඊළඟට මුලස්සනේ සභාපතිතුමනි අපි දෙස් දෙකේ පැමිණිල්ලට ගියා සමෘද්ධි අමාත්‍යංශයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට දුන්නා ලක්ෂ 50ක් එතුමිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිනුමට සල්ලි දාලා ගේ හදන හාඩ්වෙයාර් එකට චෙක් එකක් ලියව ගාන්ත කරුණාතිල කැමතිතුමා ඒ පිළිබඳ අල්ලස් දූෂණ කොමිසමට ගියා ඒව වැරදි නෙමෙයිද ඉතින් ඒව කතා කරලා ලිව්වම අපිව හිරේ දාන එකද නීතිය ඉතින් ඒක නීතියද ඉතින් ඔබතුමාලා යහපාලන ආණ්ඩුව ඔබතුමාලා යහපාලන ආණ්ඩුවේ වැරදි අපි පෙන්වන එක වැරදිද ඉතින් ඒකයි මුලස්සනේ සභාපතිතුමනි අපි මේක කිව්වේ මන්ද මාතෘකාවට එන්න නියෝජ්‍ය කතානායකතුමනි අද නියෝජ්‍ය කතානායකතුමනි මගේ අවධානය යොමු කරන මාතෘකාව තමයි ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පිළිබඳ තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නියෝජක කතානායකතුමනි මේ අමාත්‍යාංශයට අදාළ ආයතන 18ක් මේ ආයතනයට අදාළ කියන්න.
වෙලාව ගන්න කියලා ඇහින්නේ. ඈ මට අවසර ඇතුව ඔබතුමා ඉදන් මගේ තර්කය උනේ ඔබතුමාට පෞද්ගලික චෝදනාවක් නෙමෙයි. ඔබතුමා මීට අවුරුදු ගානකට කලින් ඒ කරපු චෝදනා අසත්‍ය බව එදා ඔප්පු වෙලා තියෙනවා ඒ නිසා අල්ලස් කොමිසමට තියෙනවා බලතල අසත්‍ය පැමිණිලි පදනමක් නැතුව පැමිණිලි කරපුවාට විරුද්ධව අධිචෝදනා ගොනු කරන්න මගේ ඉල්ලීම උනේ එහෙම කරන්න කියලා නැතු ඔබතුමා ගැන මේ පෞද්ගලිකවට මට නෙමෙයි ඒ ඔබතුමා පදනමක් නැතුව පැමිණිල්ලක් කරා පැමිණිලි කීපයක් කරා ඒවට සාක්ෂි පදනමක් නැති නිසා ඒ සියලුම චුදිතයන්ග නිදාසු ඒතර ඒ අනුව බොරු පැමිණිල්ල කරපු කෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලා හිටියේ
තැන්කියු මගේ උගත් දීචිතුමා 2001 කරන ලද පැමිණිලි පිළිබඳ අපිව පැමිණිලි කරලා එක දවසක් අල්ලස් කොමිසම අපිව කැඳවුවේ නැහැ. මේ පිළිබඳව නිදහස් කරයි කියලා මට ඔබතුමා දැන් බාධා කරන්න එපා. අල්ලස් කොමිසමට මේ පාර්ලිමේන්තුවට අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ලියුමක් දාන්න කියන සභාගත කරන්න කියන මේ පරීක්ෂණ වලින් මේ අය නිර්දෝෂ වෙලා තියෙනවා කියලා අපි එතකොට පිළිගන්නවා. අපි ඒක පිළිගන්නවා. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මම ඔබතුමාට කියනවා මම එදා කරේ එක පැමිණිල්ලයි. විශාල මන්ත්‍රවරු පිරිසක් පැමිණිලි දැම්මේ. ඒ සියලු පැමිණිලි වල අජිත් ගෝවර නියෝජ්‍ය අමාත්‍යතුමා පැමිණිලි සත්‍යයි. මම කියනවා නීතිය කාටත් සාධාරණයි. බයින්දානන්දලුද්ගමගේ බොරු පැමිණිල්ලක් කරා නම් ඒක හිරේ දානවා වගේම අර ඔබතුමාගේ ආසනේ පැත්තේ අර කුඹුරු පොරවලා ගොඩනැගිලි ගහනවා ඒවටත් නඩු දාන්න ඕනේ සියලු දෙනාට නීති ක්‍රියාත්මක කරන්න ඕනේ අපි එතන ඉන්නවා ඒ නිසා මම දැන් මාතෘකාවට එන්න මුලසෙන නියෝජ්‍ය කතාතර නායකතුමනි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන් ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පිළිබඳ මේ අමාත්‍යාංශය පිළිබඳ නියෝජ්‍ය කතානායකතුමනි මේ ආයතනයට ගැසට් කරලා තියෙන ආයතන 18ක් මේ 18 බැලුවම පැහැදිලිව තේරෙනවා මේ 18ම විකුණන්න තමයි මේ ඇමතිවරයාට දීලා තියෙන්නේ. දැන් මේ වෙනකොට මේ ආයතන විකුණගෙන යනවා. ඒ නිසා අපි ඔබතුමාලට කියන ඔබතුමාලට ජනවරම දුන්නේ මේ රටේ ආයතන විකුණන්න නෙවෙයි. ඔබතුමාලා අපට කරපු චෝදනාව තමයි සංවර්ධනයේ එහා ගිය හොරකම කියලා. අද ඔබතුමාලා කරන්නේ පාඩුවට එහා ගිය හොරකම අද තමුන්නාන්සේලා කරන්න හදන. තමුන්නාන්සේලා මේකේ පාඩුයි කියලා මේ ආයතන පාඩු ලබනවයි කියලා ඒ ආයතන පාඩු ලබනවයි කියලා විකුණන්න ගනුදෙනු කරුව කරලා ඩීල් දාලා තමුන්නාන්සේලා මේවා විකුණලා අතයට ගාන ගණ්ඩයි මේ කරන්නේ. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා මේ පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරන්න පුළුවන්. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා මේ කටයුත්ත කරන්න නෙමෙයි ඔබතුමාලට ජනවාරි 8 වෙනිදා ජනවරම දුන්න. දැන් බලන්න මේ අමාත්‍යංශයේ මේ අමාත්‍ය මණ්ඩල මේවා ටික බෙදන විෂයන් බෙදපු ආකාරය බලන්න. එතනම වැරදිනේ. එතනම තේරෙනවනේ. අගමැතිතුමාට ඕනේද මහ බැංකුව? අගමැතිතුමාට ඕනේද අර්ථ සාධක කර මුදල? ඇයි මොකටද අගමැතිතුමා අර්ථ සාධක කර මුදලයි මහ බැංකුවයි ගන්න? මලික් සබරවෙක් නැමැතිතුමාට ඕනේද මහ පොළහර මුදල? ඒ අමාත්‍යංශ වලට ගැළපෙනවද කියලා බලන්න. හරියට එලහරකයි මීහරකයි වගේ නේ විෂයන් දෙක. ඇයි මේ ගන්න? මේ ඔක්කොම බොන් ගණ දෙනුවේ ඉන්නවා. මේ වගේ සල්ලි තියෙනවා. ඒ නිසා අපි ඔබතුමාලා විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට අපි අපේ කාර්යභාරය කරනවා. ඉතින් අපිට කියන්න දෙන්න. හරි. කිරියල් ඇමතුමා කියනවා එතුමාට කරන්න පුළුවන්ලු අපිට බෑලු. ඉතින් ඒක කරන්න පුළුවන් බැරිකම අපිට වෙනම බලා ගන්න පුළුවන්. ඒක අපිට වෙනම බලා ගන්න පුළුවන්. එතුමාට තාම පුළුවන්ද? ඒක මම ඒකන කතා කරන්න යන්නේ නැහැ. මම ඔය ඔබතුමා උගත් අධිනීතිච්චෙක් කිව්වා කියලා මම ඔබතුමාගේ දත්තට මම පත් වෙන්න යන්නේ නැහැ. මම එහෙම පෞද්ගලිකව කාටවත් කියන්නේ නැහැ. හැබැයි මම කියන්නේ මේ ක්‍රමය වැරදි. හරි මුදල් ඇමතිවරයාට මුදල් ඇමතිවරයාට මුදල් ඇමතිවරයාට මුදල් ඇමතිවරයාට දන්නේ නැද්ද මුදල් ඇමතිවරයාට ජනාධිපතිතුමා ජනාධිපතිවරයා දන්නේ නැද්ද මොකද ප්‍රශ්නේ මුදල් ඇමතිවරයා මුලස්සනේ නෑ මෙමෙ කෙහෙල් ගෙඩියට මගේ මිත්‍රයා මන් දන්නවා ඔබතුමා ලොකු උත්සාහයක් දරුවා ඒ සිද්ධියේ මේ ආයතනයේ මේ ගණදෙනු වෙන ඔබතුමා ලොකු කාර්යභාරයක් කරා. ඒ නිසා ඔබතුමායි කතා කරන එක ගැන මම පුදුම වෙන්නේ නැහැ. ඔබතුමා ආණ්ඩුව රකින්න ඔබතුමා හැමින්න ඕනේ. නායකය රකින්න ඕනේ. ඒ පිළිබඳව මගේ තර්කයක් නැහැ. මුලසනේ නියෝජ්‍ය කතානායකතුමනි මම විශේෂයෙන් කියනවා මේ අමාත්‍යංශය යටතේ තියෙන ආයතන. මුලසනේ සභාපතිතුමනි දැන් මේ ආයතන යටතේ මේ වෙනකොට ආයතන හතක් විකුණන්න සියලු කටයුතු තීරණය කළා ඉවරයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිහින් ලංකා විකුණලා ඉවරයි. මිහින් ලංකා එක විකුණනවා අඩු ගානේ මං හිතන්නේ විශේෂභාර ඇමතුමා දන්නෙත් නැහැ. විශේෂභාර ඇමතුමා මෙතන නැහැ. විශේෂභාර ඇමතුමාගෙන් අහන්න කවුද අද ගායන්ත කරුණාතිලක ඇමතුමා ඔබතුමාලගේ ආණ්ඩුවේ තීරණ ගන්නෙ? පස්කී රත්ති තමයි තීරණය කරන්නේ. තමුන්නාන්සේලා කොලකොඩි ගහලා ආණ්ඩු හදලා ඔක්කොම කරලා ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරණය කරන්නේ පස්කී රත්ති. ඒ දෙන තමයි සියලු තීරණ ගන්න. හරි. මිහින් ලංකා ගුවන් සමාගම් විකුණනවා විශේෂභාර ඇමති දන්නවද? අද මොකද්ද මේ අමාත්‍යංශය? අපේ කබීර් රෂීම් ඇමතුමා මහ ලංකා බැංකුවට වෙනම බෝඩ් එකක් දාලා දිනවා. මුදල් ඇමතුමා තව බෝඩ් එකක් දාලා දිනවා. බෝඩ්ස් දෙකයි. ඩිරෙක්ටර් බෝඩ් දෙකයි. උදේට එක බෝඩ් එකක් ඉඳ ගන්නවා, හවසට තව බෝඩ් එකක් ඉඳ ගන්නවා. මොකද්ද මේ ආණ්ඩුව? මුදල් ඇමතිවරයාට අදාළ නැහැ මේ විෂය. එක ඇමතිවරයෙක් අධ්‍යක්ෂක මණ්ඩල උරු දෙකක් දානවා. වරුවක් එක බෝඩ් එකක් ඉන්නවා, අනිත් වරුව හවස බෝඩ්. මේක කරන්න බෑ, මේක වැරදි. ඉතින් ඒ නිසා මම ඔබතුමාලට කියාගෙන ආවේ මිහින්නියා ගුවන් සමාගම විකුණලා ඉවරයි. දැන් ශ්‍රී ලංකන් සංගමට මේ අවුරුද්දේ සල්ලි වෙන් කළා නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම තමුන්නාන්සේලා විකුණන්න අවශ්‍ය පිඹුරුපත් හදලා ඉවරයි. ඊළඟට රාජ්‍ය වැවිලි සංස්ථාව ජනවසම ඇල්කඩුව කුරුණෑගල හලාවත ප්ලාන්ටේෂන් මේ සියලුම ආයතන මේ වෙනකොට විකුණන්න කටයුතු කරනවා. මෙතන කබීර් රමීෂ් මහත්මයා නැතිගෙන මම කනගාටු වෙනවා. මේ ජනවසම සහ මේ වතු වල බරපතල ප්‍රශ්න ගොඩක් තියෙනවා. ආණ්ඩුවට අපි කියනවා මේ මිනිස්සුගේ අර්ථ සාධක ගෙවල නැහැ. මේ මිනිස්සුගේ ETF ගෙවල නැහැ. මේ ඔක්කොම ටික ගෙවන්න අපේ ආණ්ඩුව කාලේ වැඩ පිළිලක් හදලා තිබ්බා. ඒ දැව ටික දැව සංස්ථාවට දීලා මේගොල්ලන්ගේ අර්ථ සාධක හදන්න. දැන් ඔන්න අමාත්‍යංශය සියලුම ගස්තික අමාත්‍යංශයට ජනවසයෙන් බාර අරගෙන ගිය සතියේ ජනවසම සභාපතිතුමා ඉවත් කරා. අගමැතිතුමා වෙනුවෙන් ලොකු කාර්යභාරයක් කරපු සභාපතිතුමා ඉවත් කරා. ඇයි මේ ගස් විකුණන එකට විරුද්ධ උනායි කියලා. දැන් ඔන්න ගස්තික ඔක්කොම අමාත්‍යංශයට අරගෙන එක ආයතනයක තියෙනවා ගායන තමතුමා බිලියන 2ක ගස්. දැන් මේවා දෙන්න හදනවා තම තමන්ගේ හිතවතුන්ට. දැන් ඔන්න මේකේ අනේ කරුණා කළා මිනිස්සුගේ අර්ථ සාධක ගෙවන්න ගියා අපි මේකෙන්. දැන් තමුන්නාන්සේලා ජනවසම විකුණන්න යනවා. විකුණන්න කලින් තියෙන ගස් ටිකත් විකුණම මොකද මේ වතු ටික ගන්න? වතු ටික දැනටමත් පාඩු යනවා. සේවකයන්ට පඩි නැහැ. ඒ නිසා කරුණා කරලා මේ කරන විනාශයේ තේ කර්මාන්තයට අපිට තේරෙන්නේ නැහැ. තමුන්නාන්සේලා මේ රටේ තේ කර්මාන්තේ කඩා දාලා තමුන්නාන්සේලා ඉන්දියාවට වෙළඳපොළ හදනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. තමු නාසලා මේ තේ කර්මාන්තයට කරන විනාශය කුඩා තේවතු හිමිය කොච්චර ඉන්නවද එනිසා අපි ඔබතුමාලගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ වැවිලි සමාගම් ටික විකුණන්න එපා මේ වැවිලි සමාගම් කහවත්ත වැවිලි සමාගම් අල්කඩුව වැවිලි මේ පුස්සල්ලා වැවිලි සමාගම් පෞද්ගලිකංශේ ආර්පිකෝ මේ සියල්ල ලාභ ලබනවනම් ඇයි රාජ්‍ය වැවිලි සමාගම් ලාභ ලබන්න බැරි ලාභ ලබන්න පුළුවන් එනිසා කරුණා කරලා අපි ඉතාම ගෞරවයෙන් වැවිලි කර්මාන්ත ඇමතුමා නවින් දිසානායක හැබැයි ජනවසම මේ වැවිලි කර්මාන්ත පහම දෙනවා කබීර් රෂීම් ඇමතුමාට ඇයි විකුණන්න අර කබීර් රෂීම් ඇමතුමාට එක්සත් ජාතික පක්ෂයේ මහලේකන්තම දීලා බෙල්ල වැල දැම්මා දැන් මෙයා මාත්‍යංශයෙන් මේ ටික දීලා එතුමා ඉතුරු ටිකත් විනාශ කරලා දාන්න හදනවා මන් දන්නේ අගමැතිතුමා කබීර් රෂීම් ඇමතුමාත් එක්ක අමනාපයක් තියෙනවද කියලා මේ අමාත්‍යංශ ටික දීලා ඒ නිසා ඉතාම ගෞරවයෙන් මේ ආණ්ඩුවෙන් අපි කියනවා මේ ආයතන ටික විකුණන්න එපායි කියලා ඊළඟට මුලස්සනේ සභාපතිතුමනි මම එන්නම් මේ ගුවන් සමාගම් ටික පිළිබඳව කතා කරන්න ශ්‍රී ලංකන් ගුවන් සමාගම මුලස්සනේ ගරු සභාපතිතුමනි ඔබතුමාලා අපි කවුරුත් පිළිගන්න ඕනේ කාරණයක් තමයි අපේ රට මුහුදෙන් වටවෙච්ච රටක් හැටියට ගන්න කරනවා කියලා කැමතුමා අපිට ගුවන් සේවයක් ඉතාම අවශ්‍යයි මේ ගුවන් සේවය ආරම්භ කර 1947 සර් ජෝන් කොතලාවල මැත්තුවා එදා 270,000ක් වියදම් කරලා තමයි අපි පළවෙනි ගුවන් යානාතුන ගත්තේ ඒ ගුවන් යානාතුන අරගෙන අපි ඉන්දියාවට යවලා ඉන්දියාවෙන් රිපයර් කරලා ගෙනෙල්ලා මේ ගුවන් යානාතුනෙන් තමයි අපි පළවෙනි ගුවන් සේවාව අපි ආරම්භ කරේ මුලස්සනේ සභාපතිතුමනි මේ ගුවන් යානාතුනට දාපු නන්තුන තමයි සීතාදේවි විහාර මහදේවි සුනේත්‍රා දේවි මේ ගුවන් යානාතුනේ තමයි අපි 1947 අපි ගුවන් සේවාව ආරම්භ කරේ එදා ඉඳලා අද වෙනකම් මේ රටේ පහළ කරපු රාජ්‍ය නායකයෝ ඩී.එස්. සේනානායක මැතිතුමා ඩඩ්ලි සේනානායක මැතිතුමා සර් ජෝන් කොතලාවල මැතිතුමා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා සිරිමාව මැතිනිය චන්ද්‍රිකා මැතිනිය මහින්ද මහත්තයා මේ සියලු දෙනා මහින්ද රාජපක්ෂ මැතිතුමාද සියලු දෙනා මේ රාජ්‍ය ගුවන් සේවාව පවත්වාගෙන යන්න රටක ගුවන් සේවාවක් පවත්වාගෙන යන්න දැවැන්ත කැපකිරීමක් කරා කැපකිරීමක් කරලා ඒ ගුවන් මම ඔබතුමාට කියන්න ඒ කැපකිරීමක් කරලා ඒ ගුවන් සේවාවල් ටික මම ඒ මාතෘකාවට එන්න මට ඉතින් පොඩ්ඩයි මට කියන්න දෙන්න නැහැ ඔබතුමාට ඒ ඒ ගුවන් සේව මගේ අබේසිංහ ඇමතුමා මම පිළිගන්නවා මම පිළිගන්නේ ඉතින් මට කියන්න දෙන්න නැහැ මට පොඩ කියන්න දෙන්නකෝ මට කියන්න දෙන්නකෝ ඒ නිසා මේක මේ මුලස්සනේ සභාපතිතුමනි දැන් ඔබතුමාලා කියනවා මේ ගුවන් සමාව සේවාව පාඩුයි පාඩුයි කියලා විකුණනවායි කියලා මම ඔබතුමාලට කියන්නම් ඇයි මේ ගුවන් සේවාව පාඩු මුලස්සනේ සභාපතිතුමනි අපේ තියෙන ෆ්ලීට් එක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තියෙන ෆ්ලීට් එක අපිට දෙනවා 328ක් මේ 320 එක අපිට ෆ්ලයි කරන්න පුළුවන් ෆ්ලයින් අවර්ස් 5යි මගින් 108යි බර ගෙනියන්න පුළුවන් ටොන් 1යි අපි ගාව තියෙනවා 33360 ෆ්ලයිස් 6ක් මේකේ ෆ්ලයි කරන්න පුළුවන් පැය 6යි 10යි මගින් 260යි බර ගෙනියන්න පුළුවන් ටොන් 10යි අපි ගාව තියෙනවා A340 7ක් ෆ්ලයි කරන්න පුළුවන් පැය 10යි 15යි මේකේ ගෙනියන්න පුළුවන් පැසෙන්ජර්ස්ලා 300යි 320යි බර ටොන් 12යි මේ තමයි අපේ ෆ්ලීට් එක අපිට තියෙනවා ගුවන් යානා 21ක් නියෝජ්‍ය කතානායකතුමනි මේ සියලුම ගුවන් යානා නියෝජ්‍ය කතානායකතුමනි අවුරුදු 20ට වැඩි අද මේ ලෝකේ තියෙනවා ගුවන් සමාගම් 70වත් 80වත් අතර ප්‍රමාණයක් මේ සියලුම ගුවන් සමාගම් අවුරුදු 6න් 6තර තමන්ගේ ෆ්ලීට් එක වෙනස් කරනවා. එහෙම නැත්නම් අවුරුදු 6න් ඕවර්ඕල් රිපයර්ස් කරලා අවුරුදු 12න් අපේ ෆ්ලීට් එක සම්පූර්ණයෙන් වෙනස් කරනවා. අපේ සියලුම ගුවන් සමාගම් අපේ කිසිම ගුවන් යානයක් අපි අරගෙන නැහැ. අපේ ෆ්ලීට් චේන්ජ් කරලා නැහැ. ඊළඟට මේ ඔබතුමාලා කියන මේකේ හොරකම කියලා. මම ඔබතුමාලාට කියන්නම් ගුවන් සමාගමක දුවන හැටි. ඔපරේෂන් කෝස්ට් එක මම ඔබතුමාලාට කියන්න. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඔපරේෂන් කෝස්ට් එක තෙල් වලට යනවා 150ක් මුල නියෝජ්‍ය කතානායකතුමනි. නඩත්තු සහ ලීසින් වලට යනවා 115ක්. පඩි සහ දීමනාවට 111යි. පාකින් ඕෆ්ලයින් 105යි මාකටිං ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් 108යි කේටරින් 105යි මේ වගේ ලෝක වෙළඳපොලේ තෙල් බිල තියෙනවා නම් අඩු කරන්න බෑ පරණ ගුවන් යානා හින්දා නඩත්තු අයින් කරන්න බෑ පඩි දීමනා අපි පිළිගන්නවා සේවකයෝ වැඩි ඒ වරද්ද අපි පිළිගන්නවා ඒ නිසා මේක තමයි ඔපරේෂන් කොස්ට් එක අනේ නියෝජ්‍ය කතානායකතුමා මේ වයිට් අෆෝඩර් කියලා මගේ මාතෘකාවේ
මේක ඉන්නවා එක්කෙනෙක් නෙමෙයි පාඩුවර
ඉට්ස් ඔන් පොයින්ට් ඔෆ් ඕඩර් ගරු මහින්ද ඇමතුමා
මම එක්සත් ජාතික පක්ෂයේ බොහොම ගරු කරන නියෝජ්‍ය ඇමතුමේ කබේසිංහ ඇමතුමා එක්සත් ජාතික පක්ෂයේ කරුණාකර ඔබතුමාට UMP බිම දාගෙන ගහනකොට ඔබතුමාගෙන අපි දුක් වුණා ඔබතුමා බොහොම ගෞරවනීය മന്ത്രിවරු නියෝජ්‍ය ඇමතුමක් අපි දන්නවා හැබැයි මම ඔබතුමා කියාගෙන ආවා සේවකයෝ වැඩි කියලා මම කිව්වා ඔබතුමාට මම තව සේවකයෝ ගැන කියලා දෙන්නම් ෆ්ලයිට් එකට ඉන්න ඕනේ 100යි අපේ ඉන්නවා 400ක් වැඩි ඇමතුමා මම පිළිගන්නවා ඉතින් වැරදි අපි පිළිගන්නවා ඔබතුමාලා වගේ මේ ඉඩම් විකුණලා නැහැ කියන්නේ අපි පිළිගන්නවා නියෝජ්‍ය කතානායකතුමනි මේ තමයි එතකොට ඔබතුමාලා මට කියන්න මේකේ තියෙන හොරකම මම මෙන්න හදන්න ඊළඟට මුලස්සනේ සභාපතිතුමනි අපි ආ බාර දෙනකොට 2014 පාඩුව US බිලියන 125යි මම ඔබතුමාලා දැන් කිව්වා දැන් මේකට මේ පාඩුව නිසා 2011 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ අපි භාණ්ඩාගාරයට දුන්න මාකටිං ප්ලෑන් එක මේ ආයතනයේ 2017 වෙනකොට ලාභ ලබන්නේ කොහොමද කියලා අපේ ෆ්ලීට් එක ඔක්කොම වෙනස් කරනවා සියලුම ගුවන් යානා මාරු කරලා අලුතෙන් ගුවන් යානා මිලදී ගන්න අපි මාකටින් ප්ලෑන් එක ට්‍රෙෂරිකට දුන්නා. මුලසනේ සභාපතිතුමනි, ඒ අනුව අපේ ෆේස් 1 2011 2013 320 ෆ්ලයිට්ස් ටික අලුතෙන් ගන්න, ෆේස් 2 එකේ 330 ෆ්ලයිට්ස් ටික වෙනස් කරන්න, ෆේස් 3 එකේ යටතේ 340 වෙනුවට 350 ෆ්ලයිට්ස් හතක් ගන්න තමයි මේ මාකටින් ප්ලෑන් එකේ තිබ්බේ. අපි 350 ෆ්ලයිට් සිල්ුවේ මොකද මේ ගුවන් සමාගම් එක්ක අපිට තරඟකාරීත්වයක් තියෙනවා. ඔබතුමා දන්නවා දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අපිත් ෆ්ලයි කරනවා. මෙතන ඉන්න මේ අමුතුමාල ඔක්කොම යනවා. අපේ අර්ජුන අමුතුමා මේක ගැන හොඳට දන්නවා. ඔබතුමා දන්නවා පරණ ශ්‍රී ලංකන් ෆ්ලයිට්ස් වල බිස්නස් ක්ලාස් යන්න පුළුවන් කොන්දරි දෙනවා. ඔබතුමා දන්නවා. හැබැයි අපේ ගොඩක් අය ෆ්ලයි කරන්නේ එමිරේට්ස්. එයි කම්ෆර්ටබල් නෑ. අපිට පහසු නෑ යන්න බෑ. මෙතන ඉන්න ගොඩක් අය අපිට ගුවන් යානාවක් තිබ්බට අපි යන්නේ ෆ්ලයි කරන්නේ එමිරේට්ස්. එයි ශ්‍රී ලංකන් ෆ්ලයි කරන්න බෑ ලොง ඩිස්ටන්ස් යන්න බෑ. ඉතින් ඒ නිසා අපේ තරඟකාරීත්වයක් තියෙන නිසා ඒ ගුවන් සේවා සමාගම් වල තරඟකාරීත්වයක් එක්ක මුලසනේ සභාපතිතුමනි අපි මේ මාකටිං ප්ලෑන් එකක් හදලා අපි මේක හදාගෙන යන්න ගියා. මුලසනේ සභාපතිතුමනි මේ මාකටිං ප්ලෑන් එක අනුව මෙන්න මේ විදිය අපි ට්‍රෙෂරි එකට 500 මිලියන් අපිට සල්ලි දුන්නා. අපි එකට ප්ලෑන් එකක් දුන්නා. ඒ තමයි 2012 බජට් ලොස් එක 200 බිලියන 213යි, 2013 14 250යි, 2014 15 227යි, 2015 16 156යි, 2016 17 වෙනකොට මිලියන 50ට මේ ලොස් එක අඩු කරනවායි කියලා මාකටිං ප්ලෑන් එකක් දුන්නා. හැබැයි එහෙම කිව්වට actual figures ගත්තොත් ඉමුලස්සෙන් සභාපතිතුමනි 2012 13 171යි 13 247යි 14 125යි 15 160යි මිලියන 60ට අඩු කරලා තියෙනවා actual loss එක. ඒ නිසා මේ marketing plan එකක් දීලා තමයි මේ fleet එක ගත්තේ.
විනාඩි 3 විනාඩි 4ක් තමයි උපරිම තියෙන්නේ.
අපේ තව විනාඩි 10ක් මම ගන්නවා මේ ඉවරයි මගේ කතාව මේ අපේ කුමාවිල්ගම මහත්මයාගේ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මේ විදියට තමයි මේ සියලු මම අවසාන ටික හොඳම ටික කියන්න. මේ මාකටිං ප්ලෑන් එක ස්ටඩි කරන්නේ නැතුව මේ මාකටිං ප්ලෑන් එක ස්ටඩි කරන්නේ නැතුව කවුද මේකට පත් කරපු සභාපතිවරයා? එතුමාට දන්නවද මේ මට කියන්න එතුමාට දෙන සුසුකම් මොනවද කියලා? එතුමා ඒකට පත් කරපු CEO රත්නත් මහත්මයා මට කියන්න එයා ලයින් එක මට එතුමාට කියන්න තියෙන සුදුසුකම් මොකද්ද කියලා මේ ෆ්ලයිට්ස් එක දුවන්. Yes yes yes
අපි ওই මාකටිං ප්ලෑන් එකම කපිල චන්දසේන දැම්ම 2011 2014 වෙනකොට ওই ලාභ ලැබනවා කියලා අපි කෝප් එකේ බැන්නා. බොරු මාකටිං ප්ලෑන් එකක් ආපෝ වරන් ඔබතුමාට මම හිතාම අවංකව මේ කියන්නේ බොරු මාකටිං ප්ලෑන් එකෙන් නැවත අපි පාඩු ලබනවා කිව්වා බිලියන 450යි එයාලංක සමාගමේ 2004 බාර දුන්නට පස්සේ පාඩුව මන්තුමා.
ඔබතුමා ඔබතුමා ශ්‍රී ලංකන් වෙබ්සයිට් එකට යන්න මම වෙබ්සයිට් එකෙන් මේ ඔක්කොම අප්ලෝඩ් ඩවුන්ලෝඩ් කරලා අරගෙන තියෙන්නේ. මේ එක ෆිගර් එකක්වත් වැරදි නම් ඔබතුමා මම ටේබල් කරනවා මේ සියලු දෙනා සභාගත කරනවා. ඔබතුමා වෙබ්සයිට් එකට ගිහලා කියන්න මම මේ කියනවා වැරදි නම් ඔබතුමා කියන්න. දැන් මේ ඔබ අපේ කාලේ ලොස් එක වැඩි ඇයි? අපේ තෙල් මිල කීයද? දැන් තමුන්නාසලගේ කාලේ ලබනවා ඇයි? අපේ මේකේ කොස්ට් එක 50% යන්නේ එමුතුමා ෆ්ලයිට් එකට. ඔයිල් තමයි මේකේ අපේ ඔපරේෂන් කොස්ට් එකේ 50%ක් යන්නේ තෙල් වලට. දැන් තෙල් මිල අඩු වෙලා. ඉතින් ඒ තමුන්නාසලගේ ප්‍රොෆිට් එක වැඩි වෙනවා කියන එක තමුන්නාසලගේ දක්ෂතාවය නෙමෙයි. මුලසනේ සභාපතිතුමනි මං ඊළඟට කියන්නම් ඔබතුමාට. ඇයි මේ ගුවන් සමාගම් අපි පාඩුවට ලබන්නේ? ඇයි අනිත් ගුවන් සමාගම් ලාබන? නියෝජ්‍ය කතානායකතුමනි ලෝකයේ ඕනෑම ගුවන් සමාගමක් මොනතරම් ආයෝජනය කරත් රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් තියෙන 1% නැත්තම් 2%යි. බට ඔබතුමාලා පෙන්වන්න ඕනේ එමිරේට්ස් පෙන්වන්න ඕනේ ගුවන් සමාගම පෙන්වන්න. රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් තියෙන 1% නැත්තම් 2%යි. කුලසනේ නියෝජ්‍ය කතානායකතුමනි 1.1 හරි 2 පෙන්වන්න කොහොමද? එමිරේට්ස් ඉතිහාඩ් කටා නියෝජ්‍ය ඇමතුමා 48 බිලියන් US දුන්නා සබ්සිඩි එක කාණ්ඩුව. 48 බිලියන් US මේ තමන්ගේ ගුවන් සේවාවන් ටික කරගෙන යන්න කියලා. අපි මොකද කරේ? මේ ෆ්ලීට් එක හදන්න ට්‍රෙෂරි එකේ සල්ලි ඉල්ලුවා. අපිට දුන්නේ බැඳුම් කරයක් 112 පොලියට. අපි 112 පොලියට ණය අරගෙන 102ක් ලාබනකොට 110ක් පාඩු නැද්ද? ඒක තමයි මේකේ පාඩුව කියලා කියන්නේ. අපි කියනවා අපේ ආණ්ඩුවත් මේ ආණ්ඩුව හැම ආණ්ඩුවක්ම මේකට වැරද්දක් කරලා තියෙනවා. හැම ආණ්ඩුවක්ම අපේ කාලෙත් මේ වැරද්ද මම කියනවා. අපේ ආණ්ඩුවත් මේක හරියට අවබෝධ කරගත්තේ නැහැ. මේ ගුවන් සේවා සමාගමක තියෙන අවශ්‍යතාවය හරියට තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා අපි සංචාරක ව්‍යාපාරයෙන් එන්න බලාපොරොත්තු වෙනවා. අපි ගුවන් යානයක් ගෙන ලාබුවම හැම විදේශිකයෙක්ම ඩොලර් කීයක් රටේ වියදම් කරනවද? මේක තේරුම් ගන්න. දැන් ඔබතුමාලා විකුණන්න හදන්නේ කවුද? කවුද? ඉවරයි. ලාස්ට් මිනිට්. මට විනාඩි දෙකක් දෙන්න. නියෝජ්‍ය කතානායකතුමනි මේකද මේ තියෙන බරපතලම ප්‍රශ්නේ මේකේ තියෙන ඩීල් එක. දැන් මේ එයාක්‍රාෆ්ට්ස් 350 අවලංගු කරන්න තීරණය කරා. කබීර් රෂීම් ඇමතුමා මම සභාගත කරන පාර්ලිමේන්තුවේ කබීර් රෂීම් ඇමතුමාගේ අමාත්‍යංශ ලේකම්තුමා මට වෙලා නැතේ කියන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යවපුලියුම. දැන් A350 ගන්න එයා කැප් සමාගමත් එක්ක නෙගෝෂියේට් කරා. නෙගෝෂියේට් කරාම අපිට තිබ්බ මේ බස් අපිට මේ ෆ්ලයිට්ස් එපයි කියලා කිව්වා. ෆ්ලයිට් එපයි කිව්වට පස්සේ ඒගොල්ලෝ කිව්වා ෆ්ලයිට් එපා නම් 100 මිලියන් US අපිට දඩයක් ගහනවායි කියලා. අපේ කබීර් රෂීම් ඇමතුමා කියලා නෙගෝෂියේට් කරා මේ ආබස් ටික වෙන තැනකට විකුණන්න කියලා. ඒ විකුණන්න කියලා නෙගෝෂියේට් කරගෙන යනකොට මම් ගාව මේ ලියුම තියෙනවා. මුද මේ කබීර් රෂීම් ඇමතුමාගේ අමාත්‍යංශයේ ලේකම්තුමා ශ්‍රී ලංක සභාපතිතුමාට යවන ලියුම මම පාර්ලිමේන්තුවේ හැන්සත් ගත කරනවා. මෙතුමා කියනවා ශ්‍රී ලංක සභාපතිතුමාගෙන් අහනවා ඔබතුමා කැබිනට් අනුමැතියක් නැතුව කැබිනට් ටෙන්ඩර් බෝඩ් එකේ අනුමැතියක් නැතුව කිසි කෙනෙක්ගේ අනුමැතියක් නැතුව ඔබතුමා කොහොමද එයා කැප් සමාගමත් එක්ක මේ ගිවිසුම අත්සන් කරන්න කියලා කිසිම කොන්දේසියක් නැතුව US බිලියන 97ක් ගෙවනවා මේ ගිවිසුම අවලංගු කරලා අර්ජුන ඇමතුමා බලන්න මේ ශ්‍රී ලංකන් සමාගමේ ඩිරෙක්ටර් බෝඩ් එකේ 8 දෙනාගෙන් 5 දෙනෙක් කියනවා මේක අවලංගු කරන්න එපා මේක අවලංගු කරන්න එපා මේ ෆ්ලයිට්ස් එක අපි ගමු අරගෙන අවුරුද්දක් දුවලා අපි මේක බලමු මේක ලාභ ලබන්න පුළුවන් මම ඩිරෙක්ටර් බෝඩ් එකේ පේපර්ස් ඒගොල්ලෝ කතා කරපු සියල්ල මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා මුලස්සනේ සභාපතිතුමනි අවසානයේ මෙන්න ඩීල් කරනවා චරිත රත්වත්තේ මහත්තයා තමන්ගේ මල්ලිට ලියුමක් යවනවා මේල් එකක් කාගේවත් මොනවත් නැහැ වහාම ගිවිසුම අත්සන් කරලා මුදල් ගෙවන්න කියලා මොකද්ද මේ කරන්නේ US චරිත රත්වත්තේ මහල එතුමාගේම බ්ලැක්බෙරි එකෙන් යවන මේල් එකත් මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා US මිලියන 97ක් මේ රටේ මිනිස්සුගේ සල්ලි නියෝජ්‍ය කතානායකතුමනි අපේ ගුවන් සේවාව තියෙන පාඩුවත් භාණ්ඩාගාරය ගන්නවලු තියෙන පාඩුවත් භාණ්ඩාගාරය ගන්නවලු මිනිසුන්ගේ US බිලියන 97කුත් ඒගොල්ලන්ට දඩ වන්දි විසිර දෙනවලු දීලා කොහෙවත් නැති මෝල්ඩිවියන් සිංගප්පූරුවේ කේටරින් කම්පැනිකට මේක දෙන්න හදනවලු මේක සහගහන අපරාධයක් මේක සහගහන අපරාධයක් මේක මම කියනවා ගාන්ත කරුණාතිලක ඇමතුමා අර්ජුන ඇමතුමා රිෂාඩ් බදුදීන් ඇමතුමා දයාගමගේ ඇමතුමා මේ රටට ආදරය කරන ඇමතුමාලා ඔබතුමාලා මේක කැබිනට් මණ්ඩලය ඇතුලේ කතා කරන්න මේක අපරාධයක් මේක මහා සහගහන අපරාධයක් අපි ඔබතුමාලට කියන්නේ අපට ගුවන් සේවාව අපි එදා යුද්ධේ පෙරදිලා අපි යුද්ධේ ඉතාම තීරණාත්මක වෙලාවේ අපට ආයුධ ගේන්න තිබ්බේ නැහැ අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව තමයි පකිස්තානයට ගිහලා ආයුධ ගෙනාවේ එදා පකිස්තානයට ගුවන් අපේ හමුදා සෙබළුන්ට ආයුධ ගෙනාවේ පකිස්තානෙන් ගිහලා දැන් මේවා පාඩුවේ කියනවා පකිස්තාන් එයාලයින්ස් එකට දැන් ෆ්ලයිට්ස් වලත් දීලා තිනවා ඒගොල්ලෝ කොහමද යන්නේ ඒ නිසා අපි ඔබතුමාට කියනවා මේ US බිලියන 97 මේ ඊමේල් එක ගහලා මේ අත්සන් කරන්න කියපු US බිලියන 97 US බිලියන 10ක් ගියා කවුරු හරි කෙනෙකුට දැන් කබීර් රෂීම් ඇමතුමා ඉන්නවා කබීර් රෂීම් ඇමතුමා දන්නේ නැහැ යාගේ ලේකම් දන්නේ නැහැ චරිත රත්වත් කියනවා තමන්ගේ මල්ලිට තමුසේ කිලා අත්සන් කරනවා කිවිසුවා තමුසේ කිලා US බිලියන 97 ගෙවනවා මොකද්ද මේ රටේ නීතිය අග්‍රාමාත්‍ය කාර්යයේ මේට වැඩි හොඳයි මේ ඇමතිකම දුන්නා නම් අගමැතිතුමාට මේ අමාත්‍යංශ ටික ඇමතිවරයා දන්නේ නැහැ ඇමතිතුමාගේ ලේකම්තුමා කියනවා ඔබතුමා කැබිනට් අනුමැතියක් නැතුව ඔබතුමා නීතිපතිතුමාගේ උපදෙස් ගන්නේ නැතුව ඔබතුමා කැබිනට් මණ්ඩලයේ මේ සබ් කමිටියේ තීන්දුව නැතුව ඔබ කොහොමද මේක ගන්න කියලා එතකොට එතුමා ලියුමක් කියනවා අජිත් දැස් සභාපතිතුමා චරිත රත්වත්තේ මැතිතුමා විසින් නෙවන ලද ඊමේල් පණිවිඩයක් අනුව අපි අත්සන් කරමු මොකද්ද සභාපතිතුමනි වෙන්නේ අපිව හිරේ දානවා කියනවා තමුන්නාංශලා තමුන්නාංශලා අපිව හිරේ දානවා කියනවා මේවා කතා කරාම තමුන්නාංශලා අපිට බනිනවා තමුන්නාංශලා අපිව හිරේ දාන්න හදනවා මේවා මහජනතාවගේ මුදල් ගෑන් තමතුමා ඒ නිසා අපි ඔබතුමාට කියන ශ්‍රී ලංකන් සමාගමේ පාඩුව මතක තියාගන්න පාඩුව අපි කරා හොරකම් කරලා අපි කියනවා ඒකේ යම් යම් අඩුපාඩුකම් තිබුණා මම කියන්නේ 100ට 2-3ක වංචාවක් තියෙන එක. හැබැයි අවුරුදු එකමාරක් ගියා ශ්‍රී ලංකන් න්‍යායලයින් සමාගමේ එක්කෙනෙක් ගැන හිරේ දැම්මද? තමුන්නාසලා ශ්‍රී ලංකන් න්‍යාය සමාගමේ හොරකම් කරපු එකෙක් ගැන හිරේ දැම්මද? තමුන්නාසලා මේ මිනිස්සු හිරේ දාන්න නැතුව තමුන්නාසලා රටේ තියෙන ගුවන් සමාගම විකුණන එකද කරන්නේ? ඒකද තමුන්නාසලා රටට කරන්නේ? තමුන්නාසලා ගුවන් සමාගම විකුණන්නෙත් නැහැ. තමුන්නාසලා ගුවන් සමාගම විකුණනවා විතරක් නෙවෙයි. රටේ මිනිස්සුන්ගේ US මිලියන 97ක් අපේ වරාය බාර ඇමතුමා ඔබතුමා කියවන්නේ දූෂණයට විරුද්ධ ඔබතුමා මම දන්නවා ඔබතුමා බොහොම කතා කරන කෙනෙක් ඔබතුමා කතා කරන්නේ ආ ඉතින් කදී අදාන්න කියන්නකෝ දාන්න ඉතින් ඒ ඔබතුමා අග්ගව හොරු ඇතුළට දාන්න නැති එක ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ හොරුවේ මේ හොරුවේ දෙකම එකට දාන්න අපේ පොලිස්පත්තුමාට නම් කියන්න එපා පොලිස්පත්තුමාට කියන්න එපා මොකද විශේෂ බාර ඇමතුමා කතා කරන්නේ හලෝ සර් ගුඩ් මෝර්නින් සර් ඩෝන්ට් වරි සර් FCID කේකේන දැන් එළියට දානවා සර් ඩෝන්ට් වරි ගැරන්ටිඩ් සර් ඐ ටෝල් ද ඩිරෙක්ටර් පුට් හිම් අවුට් ඔන්න තමුන්නාන්සලගේ ආණ්ඩු I told the FCID director don't worry sir nilame case no sir don't worry කියලා කිව්වා හරි මේ තමුන්නාන්සලගේ ආණ්ඩුවේ යහපාලන පොලිස්පත්තුමා අර කිව්වා වගේ නීතිය කනේ වැලි ගෑවෙන්න නමනවා නීතිය තමුන්නාන්සේ හිරේ දාන්න කියන්නේ මේ පොලිස්පත්තුමා එක්කද අර්ජුන ඇමතුමා මෙයත් එක්කද ඔබතුමා නීතිය කරන්නේ කියලා කියන්නේ මෙයත් එක්කද තමුන්නාන්සලා කතා කරන්න කැබිනට් එකේ කතා කරන්න තමුන්නාන්සලගේ ආණ්ඩුවේ රෙදි ගලවනවා මේ පොලිස්පත්තුමා තමුන්නාන්සලා කතා කරන්න මේ ඇමතුමා හරි ඒ නිසා අවසාන වශයෙන් නියෝජකත් මන්දිර ඉවරයි අර්ජුන අමතුමා මගේ පස්සේ කම් කරයි ඒසා නියෝජක කතානායකතුමා මම ඉවර කරනවා අවිවර කරනවා අවසාන වශයෙන්
රණතුංග
ලැජ්ජයි යාපාලනි
thank you very good අපේ අර්ජුන අන තාමඩ විනාඩි දෙකක් දුන්නා අර්ජුන රණතුංග අමතුමා කිව්වා පොලිස්පතිතුමා නිලමේ නිදහස් කරපු එක පිළිබඳ පරීක්ෂණයක් තියෙනවා කියලා බොහොම ස්තුතියි අපි බලන් ඉන්නවා ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල එන තෙක් ඒ වගේම ඔබතුමාලා ජනාධිපතිතුමාට කියන්නේ මේ කැබිනට් මණ්ඩලයට දාන්නේ නැතුව ඒ වගේම නීතිපතිගේ උපදෙස් ගන්නෙ නැතුව ඒ වගේම කැබිනට් අනුකමිටුවෙන් අහන්නේ නැතුව මේ අයියලා මල්ලිලා ඊමේල් හරහා මේ කරන මහා වංචාව පිළිබඳව ජනාධිපතිතුමාට ඔය ලැබෙන නිසා නැවත වශයෙන් අවසාන වශයෙන් කියනවා ඔබතුමාලා කිව්ව මේ මාකටිං ප්ලෑන් එක බොරු කියලා මම කියන්නේ කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට කියන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 8 දෙනාගෙන් 7 දෙනෙක් මේකට විරුද්ධයි විකුණනවා ඔක්කොම හොඳ UMP කාර්යමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නේ. හත් දෙනෙක් විරුද්ධයි. ඔබතුමාට මම නන් ටික කියන්නම් මට වෙලා නැහැ. හත් දෙනෙක් විරුද්ධයි. පක්ෂ රත්නත්තේ මහත්තයයි ඒ වගේම සභාපති ඩෑෂ් මහත්තයයි විතරයි මේකට පක්ෂ. සියලු දෙනා විරුද්ධයි මේක විකුණාට. ෆ්ලයිට්ස් වලට වන්දි ගෙවුවට අධ්‍යක්ෂක මණ්ඩලය විරුද්ධයි. මම අධ්‍යක්ෂක මණ්ඩල සියලු පත්‍රිකා පාර්ලිමේන්තුවේ මම හැන්සඩ් ගත කරනවා. ඒ නිසා මහජන මුදල් මොනවා වුණත් ගාන්ත කරනවා කියලා ඇමතුමා. මම දන්නවා ඔබතුමා මොනවා වුණත් බොහොම ගෞරවනීය ඇමතිවරේ. මම දන්නවා ඔබතුමා ඉතින් මඩ කනවා අදින ඔක්කොම කරනවා. හැබැයි ඔබතුමා වුණත් අපට ගුවන් සමාගමක් තිබ්බම් අපේ මැද පෙරදිගේ ඉන්න කතුන් අවුරුදු දෙකක් වැඩ කරලා එළියට ආවිලා ශ්‍රී ලංකන් එකට නැග්ගම බොහොම අඩේ අපේ ගුවන් යානට නගිනවයි කියන. මොකද්ද මේ කරන්නේ? අපි රෙමිරේට්ස් දීලා මොකද්ද කරගත්තේ? අපේ ඩිස්ටිනේෂන්ස් ටික ඔක්කොම ඒගොල්ලෝ ගත්තා. අපේ ටිකට් බුකින්ග්ස් ඔක්කොම දීලා තොරතුරු ටික ඔක්කොම ගත්තා. මේක විනාශ කරා. ඒ නිසා මේක දැන් තියෙන සියලු පාඩුව භාණ්ඩාගාරේ බාර ගන්නවා නම් මේ US බිලියන 97 නවත්තලා මේක මේ එයාලයින් එකට දාලා දුවලා තමුන්නාන්සලා කරන්න දැන් අපි කාලේනේ හොරගම් කිව්වේ දැන් ලාභන යන්නේ ඒ නිසා තමුන්නාන්සලා මේ රටට තියෙන එකම සම්පත ගුවන් ඥාන සමාගම විකුණන්න එපා ඒ වගේම මිහින්න ගයන් සභාගම ගැන කියන්න ඕනේ තමුන්නාන්සලාගේ බජට් එකේ කියනවා තමුන්නාන්සලාගේ අයවැය කතාවේ කියනවා අපි බජට් එයාලයින් එක පටන් ගන්නවා කියලා අයවැය කතාවේ බජට් එයාලයින් එක පටන් ගන්නවා කියලා බජට් එයාලයින් එක විකුණනවා පහුගිය අවුරුදු තුනේ මිහින්න ලංකාව ලාභයි මයින් මේ ගුවන් සමාගම ලාභයි මිනිස්සු 300ක් කණෙන් ඇදලා ඉඩර දැම්මා දැන් අර 100ක් කැඩ කර ඒ 100ට තේ හදන්න දීලා මොකද්ද මේ තමුන්නාන්සලා කරන්නේ එදා ස්තුතිය නියෝජක කතානායකතුමනි ඒ නිසා මම අපි ඔබතුමාලාට නැවතත් කියනවා තමුන්නාන්සලා අපිට නඩු දාන්න අපි හිරේ දාන්න අපි ඔවට බය නම් අපි ඔව ගැන කතා කරන්නේ තමුන්නාන්සලා කැබිනට් මණ්ඩලයේ දුන්න තමුන්නාන්සලා ගෲප් එක කැඳවලා මඩ ගහන්න ෆයිල් තමුන්නාන්සලා ෆයිල් පිටින් ගේන්න තමුන්නාන්සලා ඕනේ මඩක් ගහන්න තමුන්නාන්සලා ඕනේ හිරයක් දාන්න ඔබතුමාලගේ පොලිස්පතිතුමා අරයා නිදාස් කරපු විදියටම තමයි අපි ඇතුළට දැම්මේ ඒකත් අපි හොඳට දන්නවා ඒ නිසා ඒවට අපි බය නැහැ තමුන්නාන්සලාට හොඳට මතක තියාගන්න හැබැයි මේ රටේ මිනිස්සුන්ව තමුන්නාන්සලා මේ කරන මහා අසාධාරණ වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය අපි හැමදාම හිට ගන්නවයි කියන එක තමුන්නාන්සලාට වගකීම මතක් කරමින් මම නියඩ වෙනවා බොහොම ස්තුතියි
honorable Sirinathan before that honorable Anandra Kumar will take the chair
சபைக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே இந்த இடத்தில் இன்றைய விவாதத்திற்காக கைத்தொழில் வாணிப அமைச்சு அரச தொழில் முயற்சிகள் அபிவிருத்தி அமைச்சு ஆரம்ப கைத்தொழில் அமைச்சு தொடர்பான விவாதங்கள் நடந்து கொண்டிருக்கின்றன அந்த வகையில் இந்த விவாதத்தில் நானும் கலந்து கொண்டு கருத்துக்களை முன்வைக்க விரும்புகின்றேன் முதலாவதாக எமது நாட்டின் போக்கை பார்க்கின்ற போது நாங்கள் இப்போது விவசாயத்துறையிலும் கைத்தொழில் துறையிலும் தங்கியிருக்கின்ற ஒரு சூழ்நிலை இருந்தாலும் நாங்கள் தகவல் தொழில்நுட்ப யுகத்தில் நாங்கள் வாழ்ந்து கொண்டிருக்கின்றோம் இந்த நிலையில் ஏனைய நாடுகளோடு எமது நாட்டின் இந்த உற்பத்தி திறனை அதாவது புரொடக்டிவிட்டி என்று சொல்வார்கள் இந்த உற்பத்தி திறனை நாங்கள் எடுத்து பார்க்கின்ற போது நாங்கள் எந்த இடத்தில் நிற்கின்றோம் என்பதை பற்றி பார்க்க வேண்டும் அதாவது வெளியீட்டினை உள்ளீட்டினால் பிரிப்பதன் மூலமாக இந்த உற்பத்தி திறனை கணிக்கின்றார்கள் அந்த கணிப்பின் போது ஜப்பான் 60% தனது உற்பத்தி திறனை வைத்திருக்கின்றது கொரியா போன்ற நாடுகள் 46 அளவில் உற்பத்தி திறனை வைத்திருக்கின்ற வேளையில் அதேவேளை இந்தியா 14% தனது உற்பத்தி திறனை வைத்திருக்கின்ற போது நாங்கள் 1.6% அளவில் எமது உற்பத்தி திறனை வைத்திருப்பதாக புள்ளிவிவர தகவல் தருகின்றது ஆகவே உற்பத்தி திறன் என்கின்ற விடயத்தில் நாங்கள் மிகவும் ஒரு குறைமட்ட நிலையில் காணப்படுகின்றோம் என்பதை நாங்கள் மறுதளிக்க முடியாத ஒரு நிலையில் இருக்கின்றோம் அதேவேளை எங்களுடைய நாட்டில் காணப்படுகின்ற கைத்தொழிற்சாலைகள் பற்றிய விடயத்தினையும் இந்த இடத்தில் நாங்கள் ஒரு பார்வை பார்க்க வேண்டிய நிலை இருக்கின்றது மொத்தமாக பார்க்கின்ற போது எமது நாட்டில் இருக்கின்ற மொத்தமான கைத்தொழில் சாலைகளை பார்க்கின்ற போது மொத்தமாக இங்கு 2395 கைத்தொழிற்சாலைகள் பதிவு செய்யப்பட்டிருப்பதாக தகவல் இருக்கின்றது இந்த பதிவு செய்யப்பட்ட 2395 தொழிற்சாலைகளில் வடக்கு மாகாணத்தில் 10 தொழிற்சாலை மாத்திரம் இருப்பதாக தகவல் தருகின்றது கிழக்கு மாகாணத்தில் 21 இருக்கின்றது. மொத்தமாக வடக்கு கிழக்கில் பார்க்கின்ற போது 31 தொழிற்சாலைகள் மாத்திரம் பதிவு செய்யப்பட்டிருப்பதாக தகவல் கூறுகின்றது. அதேவேளை இன்னும் ஒரு தகவலை நாங்கள் எடுத்து பார்க்கின்ற போது வடக்கில் 35 தொழிற்சாலைகள் இயங்கி இருக்கின்றன. அந்த தொழிற்சாலைகளில் தற்போது 10 தொழிற்சாலைகள் மாத்திரம் இயங்குவதாக தகவல் தருகின்றது. அந்த வகையில் பார்க்கின்ற போது யாழ்ப்பாணத்தில் 10 தொழிற்சாலைகள் இருந்ததாகவும் தற்போது 3 தொழிற்சாலைகள் இயங்குவதாகவும் கூறப்படுகின்றது. கிளிநொச்சியில் 22 தொழிற்சாலைகளில் 3 தொழிற்சாலைகள் இயங்குவதாக புள்ளிவிவர தகவல் தருகின்றது. அதேவேளை மன்னாரில் 2 தொழிற்சாலைகள் இருந்தன, 2 இயங்குவதாக தகவல் தரப்பட்டிருக்கின்றது. முல்லைத்தீவில் இருக்கின்ற தொழிற்சாலை செயலிழந்திருப்பதாகவும் தகவல் தருகின்றது. அதேபோன்று பவுனியாவில் எந்த ஒரு தொழிற்சாலையும் இல்லை என்பது தகவல். அந்த வகையில் பார்க்கின்ற போது வடக்கு கிழக்கில் இருக்கின்ற தொழிற்சாலைகளை நாங்கள் ஒப்பீட்டு ரீதியாக பார்க்கின்ற போது மிக குறைந்த அளவில் அந்த தொழிற்சாலைகள் காணப்படுகின்றன. இதனை சதவீதத்தினூடாக நாங்கள் பார்க்கின்ற போது மொத்த நாட்டில் இருக்கின்ற தொழிற்சாலைகளை நாங்கள் இந்த வடக்கு கிழக்கில் இருக்கின்ற தொழிற்சாலைகளோடு ஒப்பிட்டு பார்க்கின்ற போது 1.22 வீதமாக காணப்படுகின்றது. எனவே யுத்தத்தினால் பாதிக்கப்பட்டு நாங்கள் மீட்சி பெறுகின்ற நிலையில் யுத்தம் முடிந்து 2009 ஆண்டில் யுத்தம் முடிவடைந்திருப்பதாக நாங்கள் கூறிக்கொள்ளுகின்றோம். 7 ஆண்டுகள் கடந்த நிலையிலும் வடக்கு கிழக்கு மாகாணங்களில் இருக்கின்ற தொழிற்சாலைகளின் சதவீதமானது 1.22 வீதமாக இருக்கின்றது என்றால் ஏனைய 7 மாகாணங்களிலும் இருக்கின்ற தொழிற்சாலைகள் 98% மேலாக அமைந்திருப்பதை காணக்கூடியதாக இருக்கின்றது. எனவே இந்த இடத்தில் நான் கேட்டுக்கொள்ளுகின்ற ஒரு வினயமான வேண்டுகோள், அதேவேளை மக்களின் குரலாகவும் நான் இதனை கேட்டுக்கொள்வது என்னவென்றால், யாழ்ப்பாணத்தில் 35 தொழிற்சாலைகள் 10 தொழிற்சாலைகளில் வடமாகாணத்தில் 35 தொழிற்சாலைகளில் எங்களிடம் 10 தொழிற்சாலைகள் இயங்குவதாக கூறப்படுகின்றது. அதேவேளை மட்டக்களப்பை எடுத்துக்கொண்டால் 5 தொழிற்சாலைகள், சில தொழிற்சாலைகள் இயங்கியிருந்தன, சில தொழிற்சாலைகள் ஆரம்பத்திலே அவை கைவிடப்பட்ட நிலைமை காணப்படுகின்றது. எனவே மட்டக்களப்பை பொறுத்த மட்டில் 5 தொழிற்சாலைகளில் எந்த ஒரு தொழிற்சாலையும் இயங்காத நிலையில் ஒரு பூச்சியமான கைத்தொழில் சாலை நிலைமையை அங்கு காணக்கூடியதாக இருக்கின்றது. குறிப்பாக நான் சொல்வது ஏற்கனவே இயங்கி வந்த தொழிற்சாலைகளை குறிப்பிடுகின்றேன். அந்த வகையில் வாழைச்சேனை காகித ஆலை, இந்த வாழைச்சேனை காகித ஆலை பற்றி நான் பல தடவை இந்த மன்றத்தில் நான் பிரஸ்தாபித்திருக்கின்றேன். வாழைச்சேனை காகித ஆலையை எடுத்துக்கொண்டால் இது ஐக்கிய தேசிய கட்சியின் ஆட்சி காலத்தின் போது ஜி பொன்னம்பலம் அவர்கள் கைத்தொழில் விஞ்ஞான விவகார அமைச்சராக இருந்த போது அங்கு மட்டக்களப்பில் ஒரு ஐக்கிய தேசிய கட்சியை சேர்ந்த நல்லையா மாஸ்டர் என்று சொல்லப்படுகின்றவர் இருந்த காலத்தில் இந்த தொழிற்சாலை அமைக்கப்பட்டது. இந்த தொழிற்சாலையில் ஏறத்தாழ 3000-4000 மேற்பட்ட தொழிலாளர்கள் பணியாற்றியதோடு மட்டுமல்லாமல் அங்கு 12,000 தொடக்கம் 15,000 மக்கள் தங்களுடைய வாழ்வாதாரத்தை பெறக்கூடிய ஒரு நிலைமை காணப்பட்டது. இந்த தொழிற்சாலை மூலமாக ஓரளவு இளைஞர்கள் யுவதிகள் தங்களுடைய தொழில் வாய்ப்புகளை பெற்றுக் கொண்டதன் மூலமாக அங்கு ஒரு தொழில் பிரச்சனையை தணிக்கின்ற ஒரு தொழிற்சாலையாகவும் காணப்பட்டது. ஆனால் இன்றைய நிலையில் இந்த நல்லாட்சி காலத்தில் இந்த தொழிற்சாலையின் நிலைமை என்பது ஏறத்தாழ முற்றுப்புள்ளி நிலைக்கு சென்று இருக்கின்றது. குறிப்பாக சொல்லப்போனால் அந்த தொழிற்சாலையை ஓரளவுக்கு ஆக்சிஜன் கொடுத்துக் கொண்டிருந்தவர்கள் மரணம் அடையாத நிலையில் ஆக்சிஜன் கொடுத்துக் கொண்டிருந்தவர்கள் யார் என்று பார்க்கின்ற போது 15 தொழில்நுட்ப உத்தியோகத்தர்கள் தான். இறுதியாக அங்கிருக்கின்ற அந்த தளபாடங்கள், அதாவது தொழில்நுட்ப தளபாடங்கள் அழிந்து போகாமல் துருப்பிடித்து போகாமல் அவர்கள்தான் அந்த தங்களுடைய தொழிற்திறனை வைத்துக் கொண்டு அந்த தொழிற்சாலையை ஓரளவு பாதுகாத்து வந்திருக்கின்றார்கள். இப்போது அந்த 15 தொழில்நுட்ப உத்தியோகத்தர்களும் கூட அந்த தொழிற்சாலையில் இருந்து நீக்கப்பட்டிருப்பதாக தகவல் கிடைக்கின்றது. எனவே மொத்தத்தில் பார்க்கின்ற போது இந்த மட்டக்களப்பு மாவட்டத்தில் ஓட்டு தொழிற்சாலை 2, ஒன்று இயங்கியது, ஒன்று ஆரம்ப நிலையில் கைவிடப்பட்ட நிலைமை யுத்தத்தின் காரணமாக காணப்பட்டது. அதேபோன்று தேவபுரம் என்கின்ற இடத்தில் அங்கு ஒரு பாரிய அரிசி ஆலை இயங்கியதாக தகவல் இருக்கின்றது. அதையும் விட கும்புறுமுறை என்று சொல்லப்படுகின்ற சந்திவழி பிரதேசத்தில் அங்கு ஒரு அரச அச்சகம் இருந்ததாக கூறப்படுகின்றது. ஆனால் இன்று யுத்தம் தணிந்து விட்டது, யுத்தம் போய்விட்டது, அல்லது யுத்தம் மௌனிக்க செய்யப்பட்டு விட்டது என்ற கருத்தின் பிரகாரம் பார்க்கின்ற போது மக்களின் எதிர்பார்ப்புகள், ஏக்கங்கள் எல்லாம் மீண்டும் இந்த தொழிற்சாலைகள் இயங்க வேண்டும், அதன் மூலமாக இளைஞர்கள் யுவதிகள் தொழில் வாய்ப்புகளை பெற வேண்டும், அவர்கள் மீண்டும் ஒரு விரக்தி நிலைக்கு தள்ளப்படக்கூடாது, அவர்கள் அந்த விரக்தி நிலையின் காரணமாக மீண்டும் அரசுக்கு எதிரான ஒரு போர்க்குணத்தை பெறக்கூடாது என்கின்ற எண்ணங்கள் இருக்கின்றது. ஆனால் எண்ணங்கள் இருந்தால் மட்டும் போதாது, அவை நடைமுறைகளாக நடவடிக்கைகளாக முன்னெடுக்கப்பட வேண்டிய அவசிய தேவை இருக்கின்றது. ஏனென்றால் காலம் எங்களுக்கு பலவிதமான பாடங்களை கற்பித்துக் கொண்டிருக்கின்றது, ஆனால் விரைவாக அந்த பாடங்களை நாங்கள் மறந்து கொண்டிருக்கின்றோம். கடந்த காலத்தில் இளைஞர்கள் யுவதிகள் ஒன்று தென்பகுதியில் எடுத்து பார்க்கின்ற போது 71 ஆண்டு காலத்திலும் ஏவிபியினர் ஒரு புரட்சியினை மேற்கொண்டிருந்தார்கள், 89, 88, 90களிலும் புரட்சியை மேற்கொண்டிருந்தார்கள். அதேபோன்று வடக்கு கிழக்கிலும் தொழில் வாய்ப்பால் மட்டுமல்ல, மொழி ரீதியாக, இன ரீதியாக, மத ரீதியாக அவர்கள் வஞ்சிக்கப்பட்ட ஒரு நிலைமை காணப்பட்டது. அது மட்டுமல்லாமல் இந்த தொழில் வழங்குகின்ற விடயத்தில் இன விகிதாசாரம் சரியான முறையில் பேணப்படவில்லை, அது ஒரு காரணமாக இருந்தது. கல்விக்கு ஒரு கழுத்தறுப்பை ஏற்படுத்துகின்ற போன்று கடந்த காலத்தில் நான் நினைக்கின்றேன், 70-க்கும் 77-க்கும் இடைப்பட்ட காலத்தில் கல்வியில் தரப்படுத்தல் முறை மூலமாக அவர்களுடைய கல்விக்கான கதவுகள் அடைக்கப்பட்டன. இவ்வாறான காரணங்களால் தான் வடபகுதி கிழக்கு பகுதிகளில் ஒரு வன்முறையான அரசியலுக்கு திரும்ப வேண்டிய ஒரு நிலைமை காணப்பட்டது. அதில் ஒன்று இந்த தொழில் வழங்குகின்ற விடயத்தில் காட்டப்படுகின்ற அல்லது பாரபட்சமான ஒரு செயல்பாடும் காரணமாக இருந்தது. எனவே நான் இந்த இடத்தில் நான் உறுதியாக சொல்லிக் கொள்கின்ற ஒரு விடயம் என்னவென்றால், நாங்கள் இந்த யுத்தம் தவிர்க்கப்பட்ட அல்லது யுத்தம் மௌனிக்கப்பட்ட காலத்தில் இந்த இளைஞர்கள் யுவதிகள் விரக்தியின் விளிம்பில் வாழக்கூடிய ஒரு நிலைமையை அல்லது இழப்புகளின் மத்தியில் அவர்கள் மீளெழுச்சி பெறக்கூடிய ஒரு நிலைமையை நாங்கள் விரக்தியிலிருந்து விடுபட்டு அவர்கள் மீளெழுச்சி பெறக்கூடிய விதத்தில் அவர்களுக்கான வழிகாட்டல்களை, அவர்களுக்கான அரவணைப்பினை செய்ய வேண்டிய ஒரு தேவை இருக்கின்றது. எனவேதான் நான் இந்த இடத்தில் குறிப்பிடுகின்ற ஒரு விடயம் என்னவென்றால், தயவு செய்து இந்த குறிப்பாக இந்த இயங்க முடியாத நிலையில் முடக்கப்பட்டிருக்கின்ற இந்த தொழிற்சாலைகள் மீண்டும் இயங்க செய்வதற்குரிய செயற்பாடுகளை கௌரவ அமைச்சர் அவர்கள் எடுத்தாக வேண்டும். அதே போன்றுதான் ஆரம்ப கைத்தொழிலை பொறுத்த மட்டில் அந்த பகுதிகளில் மட்பாண்ட தொழில் என்றும், தும்பு தொழில் என்றும், பிரம்பு தொழில் என்றும், மீன்பிடி சம்பந்தமான தொழில்கள் என்றும், ஒரு குடிசை கைத்தொழில் மட்டத்தில் அல்லது கிராமிய கைத்தொழில் மட்டத்தில் மக்கள் தமது முயற்சிகளின் மூலமாக, நெசவு தொழில் என்றெல்லாம் தமது முயற்சிகளின் மூலமாக தங்களுடைய வாழ்வாதாரத்தை கட்டியெழுப்புகின்ற ஒரு செயற்பாட்டில் ஈடுபட்டு வந்தார்கள். ஆனால் இன்றைய நிலையில் எல்லா தொழில்களும் முடக்கப்பட்ட நிலையில் காணப்படுகின்றன அல்லது செய்யப்பட முடியாத நிலைமையில் காணப்படுகின்றன. எனவே ஆரம்ப கைத்தொழிலுக்கு பொறுப்பாக இருக்கின்ற அமைச்சர் அவையில் இல்லாதுவிட்டாலும் கூட நான் அவற்றை குறிப்பிட விரும்புகின்றேன். மிக விரைவான முறையில் இந்த ஆரம்ப கைத்தொழிலுக்கான செயற்பாடுகளை முன்னெடுக்க வேண்டிய தேவை இருக்கின்றது. எனவே இன்னொரு விடயம், இந்த அரச தொழில் முயற்சிகள் அபிவிருத்தி சம்பந்தமான விடயம், அதாவது அரச தொழில், அதாவது அரசோடு சம்பந்தப்பட்ட அந்த பொதுவான தொழிலை செய்கின்ற விடயத்திலும் கூட எங்களுக்கு கடந்த காலத்தில் பல புறக்கணிப்புகள், பாரபட்சங்கள், அல்லது ஒரு விதத்தில் நான் சொல்லுகின்றது என்றால் இந்த மக்கள் ஒரு விதத்தில் ஒதுக்கப்படுகின்ற ஒரு நிலைமை காணப்படுகின்றது. இப்படியான நிலைமைகள் எங்களை பொறுத்தமட்டில், நான் நேரத்தோடு குறிப்பிட்டிருக்கின்றேன், தமிழ் மக்களை பொறுத்தமட்டில் நேர்மையாக உண்மையாக செயற்படுகின்றவர்கள் மீது அதீதமான மரியாதையினையும் கௌரவத்தினையும் அவர்கள் அளிக்கின்றார்கள். நேர்மையான அமைச்சர்கள், உண்மையாக செயற்படுகின்ற அமைச்சர்கள், பாரபட்சம் இல்லாமல் செயற்படுகின்ற அமைச்சர்கள், சகல மக்களையும் சமமாக நோக்குகின்ற அமைச்சர்கள் மீது எமது மக்கள் ஒரு விதமான மரியாதையினை கொண்டிருக்கின்றார்கள். அதேவேளை பாரபட்சம், பக்கச்சார்பு, ஓரநீதி என்ற அடிப்படையில் செயற்படுகின்ற போது எமது மக்கள் அந்த நேரிய பார்வையில் இருந்து விடுபட்டு, நான் ஏற்கனவே குறிப்பிட்டேன், நேர்க்குணமும் இருக்கின்றது எமது மக்களிடமும், போர்க்குணமும் இருக்கின்றது. எனவே இந்த செயல்பாடுகள் பாரபட்சமாக செயற்படுகின்ற போது தட்டி கேட்பதற்கு அவர்கள் முனைகின்ற செயற்பாடுகளும் நடந்திருக்கின்றது. கடந்த காலத்தில் 30 ஆண்டுகள் நடைபெற்ற அந்த யுத்தத்தின் செய்திகளில் ஒன்றாக இருப்பதும் கூட அவர்களுக்கு இழைக்கப்பட்ட அநீதி என்பதை நாங்கள் மறந்துவிடக் கூடாது. யுத்தம் முடிந்து விட்டது என்பதற்காக எமது மக்கள் பெட்டி பாம்புகளாக அடங்கி கிடப்பார்கள் என்று மட்டும் நினைக்க கூடாது. அவர்கள் தங்களுடைய உரிமையினை நியாயத்தினை வென்றெடுக்கின்ற விடயத்தில் பலவிதத்திலும் தங்களுடைய தந்திரோபாயங்களை கடைபிடிப்பார்கள், பின்பற்றுவார்கள் என்ற விடயத்தினை இந்த இடத்தில் நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதேபோன்று நான் இந்த இடத்தில் மீண்டும் எங்களுடைய வர்த்தக வாணிபத்துறை அமைச்சர் இருக்கின்றார், நான் எந்த ஒரு விடயத்தையும் நாங்கள் மிகவும் விட்டுக் கொடுப்போடு செயல்பட்டு எங்களுடைய மக்களுக்கு சேர வேண்டிய செய்ய வேண்டிய விடயங்களை உரிய காலத்தில் செய்து முடிப்பதன் மூலமாக எமது மக்கள் உங்கள் மீது ஒரு கௌரவத்தை மரியாதையினை ஏற்படுத்திக் கொள்வதற்கு உரிய விதத்தில் உங்களுடைய செயற்பாடுகள் ஒரு வருடம் கடந்துவிட்டது. இரண்டாவது வருடத்தில் நாங்கள் நல்லாட்சியினை நகர்த்தி கொண்டிருக்கின்றோம். எனவே இந்த விடயங்களில், அதாவது இந்த வடக்கு கிழக்கு பிரதேசங்களில், வடக்கு கிழக்கை மாத்திரம் சொல்லவில்லை, இந்த புள்ளிவர தகவலை எடுத்து பார்க்கின்ற போது வடக்கு கிழக்கு மாகாணங்களில் 31 தொழிற்சாலைகள் இருந்திருக்கின்றன இருப்பதாக, அதாவது 10 தொழிற்சாலைகள் இயங்கினாலும் 35 தொழிற்சாலைகள் என்பது சுட்டிக்காட்டப்பட்டாலும் ஒரு மாவட்டத்தில் கூட இதை மிஞ்சக்கூடிய அளவுக்கு தொழிற்சாலைகள் இருக்கின்றன. இந்த ரெண்டு வடக்கு கிழக்கு மாகாணங்களில் மொத்தமாக கூட்டி பார்க்கின்ற போது 31 தொழிற்சாலைகள் இருக்கின்றன, 10 தொழிற்சாலைகள் இயங்குகின்றன. அதேவேளை இங்கு பார்க்கின்ற போது ஒரு தனி மாவட்டத்தில், கொழும்பு மாவட்டம் அது ஒரு தலைநகரமாக இருக்கின்றபடியால் 1394 தொழிற்சாலைகள் இங்கு பதிவு செய்யப்பட்டிருக்கின்றன. அதேவேளை மாத்தறை மாவட்டத்தில் 46 தொழிற்சாலைகள், காலி மாவட்டத்தில் 45 தொழிற்சாலைகள், குருநாகல் மாவட்டத்தில் 63 தொழிற்சாலைகள், புத்தளம் மாவட்டத்தில் 59 தொழிற்சாலைகள் என்று இந்த தொழிற்சாலைகளின் எண்ணிக்கை தனியொரு மாவட்டத்திலே புள்ளிவர ரீதியாக அதிகமாக இருக்கின்ற போது வடக்கு கிழக்கு மாகாணங்களில் 31 தொழிற்சாலைகள் மாத்திரம் இருக்கின்றன, 10 தொழிற்சாலைகள் இயங்குகின்ற ஒரு போக்கினையும் காண முடிகின்றது. அதேவேளை நுவரெலியா மாவட்டத்தை எடுத்துக்கொண்டால் அதில் 6 தொழிற்சாலைகள் மாத்திரம் இருக்கின்றது, பதுளை மாவட்டத்தை எடுத்துக்கொண்டால் 8 தொழிற்சாலைகள் இருக்கின்றன. எனவே இந்த தொழிற்சாலைகள் அமைக்கப்பட்டிருக்கின்ற ஒரு போக்கை பார்க்கின்ற போதும் எங்களை பொறுத்தமட்டில் இனவாத ரீதியாக அல்லது ஒரு அடிப்படைவாத ரீதியாக நாங்கள் குரல் கொடுக்க வேண்டும் என்று சொல்லவில்லை, ஆனால் இனத்துவ ரீதியாக எங்களுக்கு கிடைக்க வேண்டிய நியாயமான ஒரு வளங்கல்கள்,
You have 5 more minutes, honorable.
Okay, thank you. எங்களுக்கு கிடைக்க வேண்டிய சில வளங்கல்கள் ஒரு தடையாக இருக்கின்ற போது அவற்றை நாங்கள் சுட்டிக்காட்ட வேண்டிய தேவை இருக்கின்றது. மீண்டும் நான் குறிப்பிட விரும்புகின்ற விடயம் என்னவென்றால், எங்களது நாட்டில் இயங்குகின்ற மொத்தமான தொழிற்சாலை 2395 ஆக இருக்கின்ற போது அதில் 31 தொழிற்சாலைகள் மாத்திரம்தான் வடக்கு கிழக்கில் இருக்கின்றன, அது சதவீதத்தில் 1.22 வீதமாக அமைந்திருக்கின்றது என்றால் இந்த பிரதேசங்களில் அதிலும் கூட அந்த தொழிற்சாலைகளில் 10 இயங்குகின்றது என்று பார்த்தால் அந்த சதவீதத்தையும் விட தசமத்தில் தான் நாங்கள் அந்த வீதத்தை குறிப்பிடக்கூடியதாக இருக்கின்றது. எனவே யுத்தங்கள் காரணமாக அல்லது பல்வேறுபட்ட அழுத்தங்கள் காரணமாக இந்த தொழிற்சாலைகள் முடங்கப்பட்டிருக்கலாம், மூடப்பட்டிருக்கலாம் என்கின்ற விடயத்தை நாங்கள் எடுத்துக்கொண்டாலும் கூட இப்போது யுத்தம் முடிவடைந்து 7 ஆண்டுகள் கடந்திருக்கின்றது. அது மட்டுமில்லாமல் நல்லாட்சி ஒரு வருடத்தை முடித்துவிட்டு ஜனாதிபதி பதவியேற்று 2 வருடங்கள் சென்றாலும் பாராளுமன்ற ரீதியாக ஒரு வருடம் நகர்ந்திருக்கின்றபடியால்
$350 மில்லியன் ரூபாய் செலவிலே ஒரு கைத்தொழில் பேட்டை அமைக்கப்பட்டுக் கொண்டிருக்கிறது. தகுதியானவர்கள் விரும்புகின்றவர்களுக்கு நாங்கள் கைத்தொழிற்சாலைகள் அமைப்பதற்காக அழைப்பு விடுக்க இருக்கின்றோம். அதனால் நாங்கள் எதிர்பார்க்கின்றோம் ஒரு 3000 தொழில் வாய்ப்புகள் அந்த பிரதேசத்திலே ஏற்படுத்துவதற்கு. அதே போல வாழைச்சேனையிலும் நாங்கள் ஐடி பார்க் ஒன்றை அமைப்பது சம்பந்தமாக உங்களுடைய பாராளுமன்ற உறுப்பினர்களோடு கலந்துரையாடி செயல்படுத்த அமைச்சரவை அங்கீகாரத்தை பெற்றிருக்கிறேன்.
என்னென்றால் கௌரவ அமைச்சர் அவர்களே, இந்த வாழைச்சேனை காகித ஆலையை பொறுத்தமட்டில் நாங்களும் தனிப்பட்ட முறையில் சில முயற்சிகளை மேற்கொண்டிருந்தோம். அது சம்பந்தமாக சில முதலீட்டாளர்களை சென்று அணுகிய போது இந்த வாழைச்சேனை தொழிற்சாலையை மீளவும் இயங்க வைத்து அதனை ஒரு லாபம் ஈட்டக்கூடிய ஒரு தொழிற்சாலையாக இயக்குவிப்பதற்கு ஏற்ற விதத்தில் தாங்கள் முதலீடு செய்வதற்கு தயாராக இருக்கின்றோம் என்ற அடிப்படையில் எங்களிடம் ஒரு முன்மொழிவை தந்திருக்கின்றார்கள்.
நாங்கள் அது சம்பந்தமாக அமைச்சரவைக்கு ஒரு பத்திரத்தை சமர்ப்பித்து நான் அதற்கு ஆவண செய்ய தயாராக இருக்கிறேன்.
நன்றி. இந்த உங்களுடைய இந்த இப்படியான ஒரு முற்போக்கான செயற்பாடுகளை நாங்கள் பாராட்டுகின்றோம். ஆகவே பாலச்சேனை காகித ஆலையில் இந்த முதலீடு செய்வதற்கு வெளிநாட்டு முகவர் ஒருவர் தயாராக தங்களுடைய ப்ரொபோசல் தந்திருக்கின்றார். எனவே இந்த விடயத்தில் நீங்கள் கவனம் செலுத்தி அந்த பாலச்சேன தொழிற்சாலையை இயங்க செய்வதன் மூலமாக பல தொழிலாளர்கள் பல இளைஞர்களின் ஏக்கங்களை தீர்த்துக் கொள்வதற்கு வாய்ப்பு இருக்கின்றது. அது மட்டுமல்லாமல் ஓட்டு தொழிற்சாலை இழுப்படிச்சேனை என்கின்ற இடத்தில் ஆரம்பிக்கப்பட்டு மூடப்பட்ட நிலையில் காணப்படுகின்றது. அது விடயத்திலும் உங்களுடைய கவனம் செலுத்தப்பட வேண்டும். இன்னும் சொல்ல போனால் மட்டக்களப்பு மேற்கு புறம், அதாவது படுவான்கரை என்று சொல்லப்படுகின்ற இடம், வாகரை பிரதேசம் போன்ற இடங்களில் அகண்ட நிலப்பரப்பு காணப்படுகின்றது, வளங்கள் காணப்படுகின்றது. அதேபோல வன்னி பெருநிலப்பரப்பு இருக்கின்றது, உங்களுக்கு தெரிந்த பிரதேசம். இவ்வாறான பிரதேசங்களில் மிக விரைவாக இந்த தொழிற்சாலைகளை இயங்க செய்வதன் மூலமாக
அழைப்பிருந்தோம். நாங்கள் உங்களுடைய டிசிபி கூட்டத்திலே வந்து இச்சம்பந்தமாக கலந்துரையாடுவதற்காக, அது வேறு வகையிலே இன்னொரு பாராளுமன்ற உறுப்பினர் அதை தெளிவுபடுத்தியதனால் தாமதப்படுத்தப்பட்டது. எனவே நாங்கள் பாராளுமன்றத்திலே உங்களுடைய மட்டக்களப்பு மாவட்ட பாராளுமன்ற உறுப்பினர்களோடு என்னுடைய அமைச்சையும் அழைத்து ஒரு கலந்துரையாடலை செய்ய நான் தயாராக இருக்கின்றேன்.
நன்றி. என்னவென்றால் சில வேளைகளில் தகவல்கள் சில வேளைகளில் எங்களுக்கு நேரடியாமல் கிடைக்காமல், உதாரணமாக பாராளுமன்றத்தில் வருகின்ற போது நீங்கள் இந்த விடயங்களை எங்களுடன் கலந்துரையாடி இந்த தகவல்களை பரிமாறிக்கொண்டு செய்கின்ற போது சில வேளைகளில் இப்படி சில முடிவுகளை பற்றி அவர்கள் ஐயப்படுவதற்கு வாய்ப்பு இருக்கின்றது. எனவே நாங்கள் பாராளுமன்றத்திற்கு வருகின்ற போது பாராளுமன்ற உறுப்பினர்கள் ஒன்றாக கூடி நாங்கள் கலந்துரையாடி எங்களுடைய ஐயப்பாடுகளை தவிர்த்து இந்த அபிவிருத்தி சம்பந்தமான விஷயங்களை நீங்கள் நிச்சயமாக முன்னெடுக்கின்ற போது நாங்கள் தடங்களாக இருக்க மாட்டோம். அதே நேரத்தில் சூழல் பாதுகாப்பு என்பதும் ஓகே, தேங்க்யூ ஒன் மினிட். ஆகவே சூழல் பாதுகாப்பு என்கின்ற விடயத்தையும் நாங்கள் கவனத்தில் கொண்டு எங்களுடைய இளைஞர் ஜோதிகளுக்கு தொழில் வாய்ப்பு கொடுக்கின்ற விடயத்தில் நாங்கள் சரியான செயற்பாடுகள் நடைபெறுகின்ற போது நிச்சயமாக உங்களோடு சேர்ந்து ஒத்துழைத்து இந்த தொழிற்சாலைகளை மீண்டும் இயங்க வைத்து நல்லாட்சி நடைபெறுகின்றது என்பதை உங்களுடைய அமைச்சின் மூலமாகவும் மக்கள் மத்தியில் கொண்டு செல்வதற்கு நாங்கள் தயாராக இருக்கின்றோம் என்று கூறி அமைகின்றேன். நன்றி.
தேங்க்யூ. சிட்டிங் சஸ்பெண்டட் டில் 1:30 PM.